තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගරු කටයුතු සාමීන් වහන්ස සිල්මෑණියනි එමෙන්ම දම්රිවි පදනමේ ගරු සභාපති අසංක තිලකරත්න මහාචාර්යතුමන් ඇතුළු කොට ඇති ගුණපුරණ කාරුණික පින්වත්නි, අදත් එළඹෙන වෙසක් බොහෝ දිනය ඇසුරු කරගෙන ආසන්නයේ හැම හිතකම බුදු ගුණය සිහියට නැගෙන වෙලාවේ උන්වහන්සේ වෙනුවෙන් කළ හැකි උන්වහන්සේ කැමති වූ උන්වහන්සේ බලාපොරොත්තු වෙන උන්වහන්සේ අනුමත කළ අගය කළ ප්‍රතිපත්ති පූජාවකින් ලෞතර බුදුරජාණන් වහන්සේ පුදන්නේ කෙසේදයි සොයා බලන විමසා බලන ඒ ලෞතර මගපිළිවෙත පිළිබඳව සත්‍ය සොයා යන වැඩපිළිවෙලක් හැටියටයි අද දවසේ දම්රිවි පදනම මේ පින්වත් කල්යාණ මිත්‍ර සමූහය එකතු කරගෙන අද උදෑසන මේ උතුම් වැඩසටහන ආරම්භ වෙන්නේ. මේ වැඩසටහන සඳහා ඇතුළත් විය යුතු ධර්ම කාරණා පිළිබඳව කල් වේලා ඇතුවම යම් යම් දැනුවත් කිරීම සිද්ධ කළා. විශේෂයෙන් ප්‍රතිපදාව හා පූර්ව ප්‍රතිපදාව පිළිබඳව සමත විපස්සනාව පිළිබඳව ඒ පූර්ව ප්‍රතිපදාවේ හා ප්‍රතිපදාවේ යෙදෙන්නේ කෙසේද යන කාරණාවන් පිළිබඳව එවන් ප්‍රතිපදාවක් තුළින් සංයෝජන ගෙවී යන්නේ කෙසේද යන කාරණා පිළිබඳවත් මේ දේශනාවට ඇතුළත් වූ වඩාත් උචිතයයි දම්රිවි පදනම අපව දැනුවත් කළා. ඒ සියල්ල කරගනිමිනුයි අද මේ වෙලාවේ මේ අදහස් ටික මේ පින්වත් හැම දෙනා හමුවෙහි තබන්නට අපේ සූදානම අපේ බලාපොරොත්තුව. පින්වතුනේ, තුන්ලෝකාග්‍ර ලෞතර අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලෝකිත පහළ වෙන්නේ කල්ප ගණනාවක් මුළුල්ලේ අපමණ දුක් පීඩා ගැහැට විඳලයි. ස්වල්ප කාලයක් නෙවෙයි, මහා කල්ප ගණන් සසර මග ගෙවාගෙනයි ඒ බුදු මග උන්වහන්සේලා වැඩම කළේ. උන්වහන්සේලා ඒ සම්බුද්ධත්වයේ පතාගෙන ඒ මග වැඩම කළේ වෙන කිසිදු අපේක්ෂාවකින් නොව දුක් විඳින ලෝක සත්වයා සංසාර සාගරයෙන් එතර කරවන්නේ මේ යන උදාරතර අදහසම මූලික කරගෙන සියලු ලෝක සත්වයා දුකින් නිතර කරවන්නයි උන්වහන්සේ ලෞතර සම්බුදු පදවියට පත් වෙන්නේ. ඒ සම්බුදු පදවියට පත්වන උන්වහන්සේට පළමු අවස්ථාවේම තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය අරුත් මෙනෙහි කොට බලද්දී එය ගැඹුරු බව, තියුණු බව, තීක්ෂණ බව වැටහීමෙන් කාමයේ ඇලුණු කාමයේ ගිලුණු කාමයේ රත්තුණු කාමයෙන් වෙලුණු ලෝකයට මේ ධර්මයේ ගෝචර කරගත හැක්කේද යන අදහස බුදු විතේ පහළ වෙනවා. එහෙත් උන්වහන්සේ මිනිස් සිත් සොයා බලා විමසා බලා ඒ අවබෝධ කරගැනීමට හැකි අය නොහැකි අය මේ සමාජය තුල තුන්ලෝ තලය තුල වෙසෙන බව උන්වහන්සේ අවබෝධ කරගන්නවා. ඒ සුදුසුකම අවම වශයෙන් වූ යම් තැනකද හැම කරුණා හැම උදෑසනකම මහා කරුණා සමවතට සමවදිමින් මිනිස් සිත් පිරික්සා බලමින් ඒ සුදුසුකම සැඟවී හෝ කොතන හෝ ඇත්නම් ඒ හැම දෙනා සොයා යමින් උන්වහන්සේ ලෝකයට පිහිට වුණා. ඒ සඳහා සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ලෝකෝත්තර මඟ ප්‍රතිපදාව ඒ හැමට පෙන්වා දෙමින් සසරෙන් එතර වීමට යා යුතු ගමන් මඟ කියා දෙමින් ඒ දුකින් නිදහස් කළා, එතර කළා. ඒ සුදුසුකම අවම වශයෙන් හෝ සැඟවී හෝ නැති බොහෝ පිරිසක් ලොව ඇති බව දකිමින්ුයි උන්වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාව මෙහෙවන්න උනේ එබඳු අය වෙනුවෙන් මම මොකද්ද කරන්නේ? ඒ අයට මම කොහොමද පිහිට වෙන්නේ? ඒ මහා කරුණාවෙන් ඒ දුක දකිමින් අසරණ බව දකිමින් ඒ සඳහා පිහිට වෙන්න පිළිසරණ වෙන්න ක්‍රමයක් මහා ප්‍රඥාවෙන් සොයා බැලුවා. ඒ සොයා බැලීමේදී උන්වහන්සේට ඒ නුසුදුසුකම් ඉවත් කොට සුදුසුන් මතු කර ගැනීමේ වැඩපිළිවෙලක් උන්වහන්සේ හඳුනගත්තා. අද දවසේ අපි උන්වහන්සේ හඳුනාගත් ඒ වැඩපිළිවෙලේ අරුත නොහඳුනනා බවක වාසය කළා. උන්වහන්සේ දාන සීල භාවනා නමින්ද මේ දේශිත වැඩපිළිවෙල සසරේ පරණ වෙන්න සසර දීර්ඝ කරගන්න කළ පැනවීමක් නොව සැබවින්ම අපේ පූර්ව ප්‍රතිපදාව ආරම්භ වෙන්නේ එතනින්. හැබැයි අද දවසේ අපි දානය සීලේ භාවනාව ආරම්භ කරලා තියෙන්නේ පූර්ව ප්‍රතිපදාවක් හැටියට නම් නොවේ යයි පැහැදිලිව ප්‍රකාශනයක් කළාට ඒක වරදක් වෙන්නේ නැහැ. අපි දන්නවා බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන්න කලින් මායා මෑණියෝ පේවත් සමාදන් වෙටි බව අපි පුංචි කාලේ ඉගෙනගත්තා. අසිත කාලදේවල, කාලාර කාලාම උද්දකාරාම් පුත්ත වැනි යෝගාවචරයන් ධානලාභීන් සමාපත්තිලාභීන් සිටි බව අපි දන්නවා. එබඳු ධ්‍යාන සමාපatti ලබන්න පුළුවන් කමක් නෑ. කාය සංවරයෙන් වාක් සංවරයෙන් සංවර නොවි සීලෙන් තොරව භාවනාවක් තියෙන විදිහක් නෑ. එනිසා සීලයක් භාවනාවක් ඒ මතු ශාස්ත්‍රූරු ශ්‍රාවකයන් පෝෂණය කළ දායක පිරිසකුත් උපාලි වැනි ගෘහපතිවරු ගැන අපට පිටකයෙන් සොයා ගන්න පුළුවන්කම තියෙනවා. දාන සීල භාවනා තුනම එදා පැවතුණා. හැබැයි බුදුහාමුදුරුවෝ සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයේ හඳුනගන්න බැරි නම් ඊට සුදුසුකම් නැත්නම් මට කරන්න දෙයක් නැහැ. උඹලා ඒ ලෝකේ යහපත් වූ ඒ දේම කරමින් යහපත් කර්ම රැස් කරගෙන සසර සුගතිය උරුම කරගන්න කියන පැනවීමක් නෙමෙයි උන්වහන්සේ මේ පූර්ව ප්‍රතිපදාවෙන් පෙන්වුවේ. උන්වහන්සේගේ දේශනාව පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොයසු විරු දහමක් අවබෝධ කළ බව එවන් දහමක් ලෝකයට වදාරන බව ප්‍රථම ධර්ම දේශනාවේදීම කියනවා. එහෙමනම් උන්වහන්සේ ලෝකයේ පැවති දේ අනුමත කළා වෙන බෑනි. උන්වහන්සේ අලුත් මගක් අලුත් පිළිවෙතක් වදාළේ. ඒ නම දාන සීල භාවනා නමින් යෙදෙන්න පුළුවන්. නමුත් ඔය වැඩපිළිවෙල ගැන මම විස්තර කරන්න යන්නේ මේ වෙලාවේ. ඒ වැඩපිළිවෙල තුල තමයි පූර්ව ප්‍රතිපදාව සැබවින්ම ඇරඹෙන්නේ. ඔය දානීය ඔය සීලේ භාවනාව එදා පැවති දාන සීල භාවට වඩා වෙනස වෙන් වෙන්ව හඳුනගත්තොත් ඒ වෙනස තුල මතු වේවි සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. නූපන් අකුසලයේ නූපදවන, උපන් අකුසලයේ ගෙවා දමන, නූපන් කුසලයේ උපදවාගෙන, උපන් කුසලයේ වඩන වැඩපිළිවෙලක් හැටියටයි බුදුරජාණන් වහන්සේ මේ වැඩපිළිවෙල වදාළේ. සුදුසුකම නුසුදුසුකම කියන දෙකම කයට අදාළ වූවක් නොවේ. ඒක මනසට අදාළ වූවා. සුදුසුකම තියෙන්නේ නුසුදුසුකම තියෙන්නේ මනසත් එක්කයි. ඒ මනසේ තියෙන නුසුදුසුකම් ඉවත් කරලා සුදුසුකම් ඇති කිරීමයි මේ වැඩපිළිවෙල තුල පෙන්වා වදාරන්නේ. අද දවසේ අපි හුඟක් වෙලාවට දාන සීල භාවනා අමුතුම කොටසකට පූර්ව ප්‍රතිපදාව හා ප්‍රතිපදාව වෙනම කොටසක් හැටියට හිම් තොර වූ කොටසක් හැටියට වෙන් කරගෙන කතා කිරීමයි පුරුද්ද බවට පත් කරගෙන තියෙන්නේ. එහෙම නැහැ, පූර්ව ප්‍රතිපදාව සැබවින්ම ආරම්භ වෙන්නේ මේ දානේ සීලේ භාවනාව කියන තැන. දානය ගැන අපි කතා කළොත් පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා නමින් කියා ඇති තැන නුවණින් විමසා බැලුවොත් පූර්ව චේතනාව යනු උපන් අකුසලයේ දුරලා නූපන් කුසලයේ උපදවාගත් මොහොත. අලෝභ අදෝ සමෝහ සහගත කුසල බීජයක් උපදවාගත් මොහොත. ඒ උපන් කුසලය මුංචන අපර දක්වා වැඩිය යුතු වැඩපිළිවෙලක් හැටියටයි දානේ පනවන්නේ. අපි භෞතික පැත්තට යොමු වුණාට උන්වහන්සේගේ අපේක්ෂාව උනේ ආධ්‍යාත්මික පැත්ත. සීලය ශික්ෂණය යනු ශික්ෂාපද සමාදන් වෙලා මේ ශික්ෂාපද නොකඩමේ කියන අදිස්ථානයේ මත කාලය ගත කිරීම නොවේ. එය එදා බ්‍රාහ්මණ සමාජයේ පැවති ක්‍රමය. මේ ශාසනය තුල එහෙම වෙන්න බෑ. මේ ශාසනය තුල ධම්මපදයේ පළවෙනි ගාථා දෙක ගවේෂණයට ලක් කළොත් කය වචන දෙක සංවර වෙන්නේ, කය වචන දෙක සංවර වෙන්නේ කොහොමද කියන කාරණාව පෙන්වලා තියෙනවා. මනසාචේ පදුට්ඨේන මනසාචේ පසන්නේ. මට කය වචන දෙකේ අසංවර භාවයෙන් අකුසල භාවයෙන් මිදෙන්න නම් දූෂිත මනසක් තියාගෙන ඒක කරන්න බෑ. පොරොන්දු අදිස්ථාන ඒ ආකාරයෙන් පවත්වන්න බෑ. පොරොන්දු සමාදන් වූ ආකාරයෙන් ඒ කය වචන දෙකේ සංවර භාවයේ සුරක්ෂිත භාවයේ රැකෙන්න නම් මට අවශ්‍ය වෙනවා ප්‍රසන්න වූ මනසක් හදන්න. සිත කෙලෙසෙන්නේ නැතුව පවත්වන්න. සිත කෙලෙසුනේ නැත්තම් විතරයි මගේ පොරොන්දු ඉටු වෙන්නේ. එතකොට සිල් සමාදන් වූ මට බුදුහාමුදුරුව පණවන්නේ පොතන පොරොන්දු ආකාරයෙන් සංවරව රකින්න නම් රකින්න තියෙන්නේ මෙන්න මෙතනයි. මේ හිත කෙලෙසෙන්නේ කොහොමද? ඒ හිතට කිසිලෙස් ගලාගෙන ඉන්නේ කොහෙන්ද? ඒව වාරණය කරගන්නේ වහගන්නේ කොහොමද? බාහිරයෙන් එන දේවල් වැහුවත් මේ ඇතුළතින් මතුවී එන තැන් ඒව මතු නොවෙන්න වසාගන්නේ කොහොමද? ඒ සඳහා තියෙන උපායන් මොනවද? මෙන්න මේවා විමසා බැලුව බුදුහාමුදුරුව වදාළ කමඨහං කියන ඒවා සියල්ලම ඒ සීලය කියන කොටසටයි අදාළ වෙන්නේ. සමාධියට කමඨහං අවශ්‍ය නැහැ. සීලය සම්පූර්ණ කරන්නයි කමඨහං ඕන. මේ ශාසනයේ සීලය සමාධි සංවර්ධනිකයි. සීලය සමාධිය කෙලවර කොට පවතිනවා. සීලය පිරෙනකොට සමාධිය ඉබේමයි පිරෙන්නේ. එතකොට සීලය පුරවන්න නම් හිත පවිත්‍ර කරන්න වෙනවා. ප්‍රසන්න වූ මනසක් හදන්න වෙනවා. එතනයි අපට බුදුහාමුදුරුව වැඩපිළිවෙල පෙන්වන්නේ. එතන නූපන් අකුසලයේ නූපදවන්නට, උපන් උපන් අකුසලයේ ගෙවා දමන, නූපන් කුසලයේ ප්‍රසන්න බව ගොඩනගන්නට, ගොඩනගාගත් උපදවාගත්තේ ප්‍රසන්න බව කුසල සහගත බව අකණ්ඩව පවත්වමින් අධිකුසලයක් දක්වා වඩන්නට වැඩපිළිවෙලයි උන්වහන්සේ අපට සීල නම් වූ මේ වැඩපිළිවෙල තුල උන්වහන්සේ වදාළේ. ඒ වැඩපිළිවෙල තුල අපි 2560ක් මේ කාලය තුල ගත කළේ නම් අද අපි කවුරුවත් නුසුදුස්සෝ නොවේ. අනේ ඔය බණ මට නම් තේරෙන්නේ නෑ, හරි ගැඹුරුයි හරි අමාරුයි කියලා අදත් බහැර කරන්න වුණා නම්, අහක බලන්න වුණා නම් උනේ හේ සුදුසුකම ඒ කුසල හිත මතුවෙන විදිහේ මේ මුල් වැඩපිළිවෙල අප නොහඳුනා ගත් නිසයි. එනිසා අපි ඒ ගැන ඊට වඩා කතා කරන්නේ නෑ. ඒ ගැනද අපේ සංවාදයට පරේෂණයට ලක්විය යුතු බව විතරක් මේ වෙලාවේදී සඳහන් කරනවා. ඊළඟට අපෙන් විශේෂයෙන් බලාපොරොත්තු වුණේ මේ ජීවිතය තුළ මේ ගෞතම බුද්ධ ශාසනය තුල අපි කොහොමද නිවෙන්නේ සැනසෙන්නේ? ඒ ලෞතුරු මඟ පූර්ව ප්‍රතිපදා ප්‍රතිපදාවන් හැටියට, ආදි බ්‍රහ්මචර්යා බ්‍රහ්මචර්යාවක් හැටියට භාවිතා කරලා සමත විපස්සනාවෙන් සංයෝජන ධර්ම සිඳ බිඳගෙන ඒ උතුම් මගඵල නිවනට සමීප වන්නේ කෙසේද යන අදහස පිළිබඳවයි අපි අද දවසේ වැඩියෙන් අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. අද දවසේ අපි විශේෂයෙන් සිහිපත් කළ යුතු ප්‍රකාශනයක් තියෙනවා. අපි බොහෝ වෙලාවට කතා කරන්නේ අසත්පුරුෂ ආශ්‍රය පිළිබඳව. අසත්පුරුෂයන්ගෙන් වෙන් වෙන්න, අසත්පුරුෂ ඇසුරෙන් මිදෙන්න කියන එක. අද සමහර වෙලාවට අපිට ටිකක් එහාට ගිහිල්ලා සත්පුරුෂයන් ගැන ටිකක් ප්‍රවේශම් වෙන්න කියන්න වෙලා. මෙය මගමයි, මෙය නිවනමයි, මේකමයි සද්ධර්මයේ කියමින් සත්පුරුෂ ස්වරූපයෙන් ලෝකයට ධර්මයේ කියන අය ඒ මග වරද්දා වැරදි පිළිවෙතක නම් මා යොදවන්නේ, මට අහිමි කරවන්නේ නිවනයි, මේ සම්බුදු සසුනයි මගෙන් දුරස් කරවන්නේ, මාව ගොඩ එන්න බැරි සසරකටයි නැවත ඇද දමන්නේ. එබන්දන්ට සත්පුරුෂයෙක් යැයි රැවටීම බොහෝ කාලයක් මුළුල්ලේ ආදීනව විඳින්නට වන සිදුවීමක් වෙන්නට පුළුවන්. එනිසා සතර සතිපට්ඨානේ චතුරාර්ය සත්‍ය සමත විපස්සනාව නමින් මේ කතා කරන හැම දේශනාවකම අපි පුද්ගලයෙකු පිළිබඳව විශ්වාසය තබලා ඒනම් ඇත්තක් වෙන්නේ කියන්නේ කියන විශ්වාසයේ මත කිසිවක් ඇදහිය නොයුතු, බාර නොගත යුතු, පරීක්ෂා කොට බලා විමසා බලා මිස ඒ ගැන තව කෙනෙකුට දැනුවත් නොකළ යුතු අවධියක් හැටියටයි මේ අවස්ථාව පිළිබඳව අපට විශේෂයෙන් පළමු කොට මතක් කළ යුතුයි. මොකද අපේ සිංහල සමාජයේ ක්‍රමය බොහෝම ඉක්මනින් පහදිනවා. පැහැදිලා බොහෝ දෙනාව ඒ සඳහා යොමු කරවනවා. තමනුත් තේරුම් ගන්නකොට ඒක ටිකක් වැරදි කියලා තමන් විශාල පිරිසක් නොමගට ඇදලා දාලා ඉවරයි. එනිසා තමන්ට යම් ප්‍රත්‍යක්ෂයක් අනුමාන තරමකින් හෝ ලැබෙනතුරු මේ සත්පුරුෂයෝය සත්පුරුෂ ධර්මයේයි කියලා හඳුන්වා දෙන දේ තුල වුණා ප්‍රවේසං වීම වඩා උචිතයි කියලායි මට හිතෙන්නේ. මොකද ඒ තුලින් යන වැඩපිළිවෙල භයානක නිසා. එනිසා අද දවසේ කරන මේ අනුශාසනාව ඔබට ඒ ආකාරයෙන්ම පිළිගන්න කියන මතවාදයක් ඉදිරිපත් කරන්න මා සූදානම් නැහැ. ඔබටත් යම් විමර්ශනයක යෙදෙන්න, පරිශනාවක යෙදෙන්න මඟ පෙන්වීමක් විතරමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔය කියන අදහස් ටික සියල්ල ඒ බලාපොරොත්තු ආකාරයෙන් විසඳගත හැකි මඟක් පිළිවෙත. අපි උදාහරණයක් හැටියට ගතවොත් මේ මා ඉදිරියේ තියෙන මේසය අපි හිතුවොත් මේක විශාල උස පර්වතයක් කියලා. එින් පහළ මහා බෑවුමක්, මහා ප්‍රපාතයක්. දැන් මේ පර්වතයේ මුදුනේ රැඳුණු කෙනෙක් පහළට නොඇටි ඉන්නට ඕන. පහළට නොඇටෙන්න නම් එයා වඩ වඩාත් ප්‍රවේශම් වෙන්න ඕන මේ පර්වතයේ සතර මාහිම. පහළට වැටෙන්නේ මේ මාහිමේ. ඒ මාහිමේ සිහි නුවණ හොඳට පවත්වන්න ඕන. ප්‍රමාදී වුණොත් පහළට ඇද වැටෙනවා. එතකොට පහලට ඇද වැටෙන්නේ නැති වෙන්න සිහිනුවන මෙහි පවත්වන්න නම් පහල ඇති අනතුර පිළිබඳව භයානකකම පිළිබඳව දැනුවත් වෙන්න ඕන. පහල ගල් මුල් උල් කටු ඇත් අලි කොටි වගේ වලස් නයි පොළොන් ආදී වැටුනොත් නිදහසක් නැති බේරුමක් නැති භයානක අනතුරක්. දැන් ඒ අනතුර පල්ලෙහා මෙබඳු අනතුරක් ඇත්තේ යැයි නොදන්නේ නම් මේ උඩ ඉන්න කෙනාගේ වීරිය සිහිය නිවැරදිව පවත්වන්න උවමනාව යෙදෙන්නේ නැහැ. අනතුර දන්නේ නැති නිසා. එනිසා පහළ ඇති අනතුර පිළිබඳව දැනුවත්ව එබඳු අනතුරකට වැටෙනවා මෙන්න මෙතන සිහි නුවණ නැතිවුණොත් කියන නුවණත් ඇතුව යමෙකු සිහි නුවණින් ගත කළොත් පහළට නොඇටි ඉන්නට පුළුවන්. දැන් යමෙක් පහළ ඇති අනතුර හොඳින් පරීක්ෂා කරනවා. මේ බඳු අනතුරු ඇත්තේ කියලා පහළ පරීක්ෂා කර බලනවා. හැබැයි ඒ බඳු තැනකට වැටෙන්නේ කොතනින්ද කියලා දන්නේ නැහැ. එයා පහළ ඇති අනතුර බලමින් සිටියදීම පහළට ඇද වැටෙන්න පුළුවන්. ඇයි එයා පහළ සිහිනුවන පැවැත්තුවා. එතනට වැටෙන තැන සිහිනුවන තිබිය යුතු තැන පවත්තන්නට දැරුවෝ කියා. දැන් මා මේ පුංචි නිදර්ශනයක් මේ කතා කළේ මග පිළිවෙත පිළිබඳව කියා. අපේ කායානුපස්සනාව රූපේ පිරිසිඳ දැකීම කියන කාරණාව ගැන අපි කතා කළොත් කෙස්ලොම් නියදත් සම්මස්නාර ඇටයට මිදුළු ආදී වශයෙන් සතර මහා ධාතු ඇටියට නවසිවතිකාදී වශයෙන් යමක් බලයි නම් සමහර විට එබඳු ආකාරයෙන් මේ කය දෙස බලමින් සිටියදීම එය මා සමකරන්නේ ප්‍රපාතේ පහළ ඇති අවස්ථාවට. පහළ ඇති ප්‍රපාතයේ අනතුර බලමින් සිටියදීම පර්වත මුදුනේ පැවති යුතු සීනුවන අඩුවීමෙන් පහළට වැටෙනවා වගේ අපට නැද්ද වෙලා කයේ අසුභය පිළිකුල අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අසුභ බව බලමින් සිටියදීම රූපයෙහි සරාගී වෙලා නැද්ද? සදෝසී වෙලා නැද්ද? ඒ කියන්නේ අපි පහළට වැටිලා රූපේ තණ්හාවෙන් උපාදාන වෙලා මේ බලමින් සිටියදීම බලමින් සිටියදීම රූපේ උපාදාන වෙලා. එතකොට පහළ බලන්න ඕන මෙබඳු අනතුරක් තියෙන්නේ මෙබඳු අනතුරකට වැටෙන්නේ මෙන්න මෙතනින් මෙතනයි වඩාත් සිහිනුවන පැවැත්විය යුත්තේ මෙහි සිහිනුවන බලවත් කරගැනීමේ අරමුණෙන් අපේක්ෂාවෙන්මයි පහළ බලනවා නම් බැලිය යුත්තේ. පහළ විතරක් බැලුවොත් ඉහළ සිහිනුවන නොතිබුණොත් පහළට වැටෙන එක වළක්වන්නද? අපේ කායානුපස්සනාව කියලා අද සමත වශයෙන් විපස්සනා වශයෙන් යමෙක් වඩයි නම් අන්න ඒ වඩන වැඩපිළිවෙල තුල పూర్వ ప్రతిపదావක් තුල වූ ప్రతిపదావක් තුල මේ ශාසනය තුල වෙනස මෙන්න මෙතනයි කියන්නේ. උන්වහන්සේක දේශනාව තුල වචනයක් භාවිතා කරන වෛද්ද භික්ඛවේවි. මේ ශාසනය කියලා වෙන් කරලා ගන්නවා. අන්‍ය ශාසනවල වඩන පිළිවෙලක් ඇති. උන්වහන්සේ පනවන්නේ අන්‍ය ශාසනවල පනවන ක්‍රමේ නෙවෙයි. වෙනම වැඩ පිළිවෙලක්. ඉදමික වේදික වූ කායේ කායාන පස්සේ මෙහි මේ ශාසනේ. එතකොට මේ ශාසනේ සතිපට්ඨානේ වඩන කෙනා පහළ බලන්න තවත් තැනක නුවණක් තියාගෙන වෙන්න ඕන. දැන් අද දවසේ අපට අහිමි වෙච්ච තැන තමයි පහළ පිළිබඳව හරි ලස්සනට විස්තර කරන. බඩවැල් කටින් එන්න තරම් අසුභයේ පිළිකුල දැනෙන විදිහට ඉතාමත්ම විස්තර කරන එක. ඒක දෙතිස් කුණුකවලට බෙදලා ඊටත් එහාට ගිහිල්ලා රූප කලාපවලට කඩලා රූප කලාපයන් අටකට බෙදලා අය බෙදන්න බැරි තැනකට බෙදලා දක්වන. හැබැයි අපි එහෙමත් බලද්දිම රූප උපාදානයෙන් මිදිලා නැත්තම්, ඒ උපදින රාගයෙන් ද්වේෂයෙන් නිදහස් වෙලා නැත්තම්, එහෙම බලමින් හිටෙද්දිත් අපි සරාගයේ සදෝසී වෙනවන අපේ අවශ්‍යතාවය වෙලාද? දුක්ඛ සමුදය තෘෂ්ණා ක්ලේශයෝ අපෙන් ඉවත් වී ඇද්ද? මෙන්න මේ ගැන ටිකක් අපි විමසුම් නුවණකින් බැලිය යුතු වෙලාව ඇවිල්ලා. ඉද බික්ඛවේදිකු මේ ශාසනයෙම බෑ. මේ ශාසනයේ නුවණින් විසේ කරගත යුත්තක් තියෙනවා. අපට බාහිරය තුළ කෙස්ලොම් නියදත් සම්මස්නාර වශයෙන් ධාතු වශයෙන් බැලිය යුතු අවධියක් තියෙනවා. බලන්න හැකියාව තියෙනවා. හැබැයි ඒ කරන්න ඕන పూర్ව ප්‍රතිපදාවක් ඇටියට, අර දානසීල භාවනා කියන තැනින් එන භාවනාවක් ඇටියට වඩන පිළිවෙතේදී නම් කොහොම භාවිතා කළත් කමක් නැහැ. තමන් හිත කෙලෙසෙන් නැතුව පවත්වන්න පුළුවන් නම් උපන් ක්ලේශය යම් විදියකින් ගෙවි යනවා. මොකද අපි එතනදී සත්ව පුද්ගල සීමාවෙහි වාසය කරන්නේ. ඉදිරියෙන් ඉන්නේ සත්වයේක්ක පුද්ගලයේක්ක කෙනෙක්ක කියන සීමාවෙහි අපි වාසය කරන්නේ. ඒ සත්වයාය පුද්ගලයාය කියන පදනමේ තමයි ක්ලේශය උපන්නේ. සත්වයේක් හමු වෙන තැන එතන තියෙන්නේ මේ බඳු දේය කෙස්සිය ලොම්ය නියය දත්තේ හමු වේ මාසය කියලා බෙද බෙදා බැලීම තුළ උපන් ක්ලේශය ගෙවි යාමක් වෙන්න පුළුවන්. හැබැයි ඒක තදංග වෙන්න පුළුවන්. ඉන්හිහාට නොයන්න පුළුවන්. ඉන්හිහාට යන තරමට භාවිතා කළා ඒ තුළ උපරිමයෙන් යන්න පුළුවන් විකම්බන සමුච්ඡේදයකට යන්නම බෑ. ඒකයි සැකයක් නැහැ යන්නම බෑ. ඒකට හේතු කාරණා අපි ඇයි බැරි කියන කාරණාවට හේතු හොයන්න පුළුවන් හේතු කියන්න පුළුවන්. නමුත් අර මුල් අවස්ථාවේදී උපන් ක්ලේශයේ උපන් රාගයේ ද්වේෂයේ සංසිඳවා ගැනීම සඳහා සිත පිරිසුදු කර ගැනීම සඳහා සීල සංවරය සඳහා එසේ කිරීම పూర్ව ප්‍රතිපදාවදීදී ප්‍රාථමික අවදීදී කිසි දෝෂයක් නැහැ. හැබැයි ඒ වැඩපිළිවෙලම ලෝකෝත්තර ප්‍රතිපදාවටත් එක් කරනවා නම් ඒක ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන එකක්. ඒක ඉච්ඡර සත්‍යයක් නෙමෙයි. එතනට එනකොට ඊට වඩා නුවණක් ඇතුව දැනුමක් ඇතුව කළ යුත්තක් වෙනවා. දැන් අපි හොයලා බලන්න ඕන, එහෙම බැලුවාම තියෙන වරද මොකක්ද? එහෙනම් කොහොමද මේ ශාසනය තුල කායානුපස්සනාව සමත විපස්සනා වශයෙන් වඩන්නේ කොහොමද සංයෝජන දුර වෙන විදිහට කියලා? ඒක තම තමන්ගේ සිත් එක්ක ප්‍රායෝගික වෙනවා. අපේ සාමාන්‍ය ස්වභාවය බාහිර අරමුණක් ඇහැට කනට නාසයට දිවට කයට හමු වුණාම ඒ සත්වයේ පුද්ගලයේ කෙනෙක්ගේ දෙයක් කියන සම්මතයට ගිහිල්ලා ඒ තුල කැමැත්ත අකමැත්ත බාහිර අරමුණක බාහිරයෙන් පෙනෙන අරමුණක කැමැත්ත අකමැත්ත ඇතිවීම ඒ අරමුණේ සරාගී වීම සදෝෂී වීමයි අපේ සාමාන්‍ය ස්වභාවය ඇති. ඊට වඩා වෙනස් වූ ඉදිරියට ගියා යැයි මෙතන මම මේ කියන්නේ සාමාන්‍ය මිනිස් ස්වභාවය. එබඳු සරාගේ සදෝසී වූ තැනක අනේ ක්ලේශයක් උපන්නා අනුප්පන්නානං අකුසලානං ධම්මානං උප්පාදාය. උපන් ක්ලේශයේ උපන්නා, දැන් උපන් ක්ලේශයේ වැඩෙන්න දෙන්න බෑ, උපන් ක්ලේශයේ ගෙවන්න ඕන. අන්න වහාවයේ සුභ වශයෙන් පටිග වශයෙන් හමු වෙච්ච නිමිත්ත එතන තියෙන්නේ වෙන මෙහෙම මෙහෙම දේවල්නේ කියලා අපේ චින්තනය භාවිතා කරලා බෙදා දක්වලා වෙන් කරලා කඩලා වෙනස් විදියකට හිතනකොට අර උපන් ක්ලේශය ගෙවිලා ගිහිල්ලා නූපන් කුසලයේ ඉපදීමකුත් වෙනවා. ඒක හරි. හැබැයි අපි ප්‍රතිපදාව කියන තැනට, බ්‍රහ්මචර්යාව කියන තැනට යා යුතු නම් මෙන්න මේ සීමාව නෙමෙයි රැඳෙන්න ඕන. අපි මජ්ජේ සූත්‍රය ටිකක් සීකල ස්පර්ශයේ අන්තයක් ස්පර්ශ සමුදේ අන්තයක්, සක්කායේ අන්තයක් සක්කායේ සමුදේ අන්තයක්, ආධ්‍යාත්මික ආයතනයේ අන්තයක් බාහිර ආයතනයේ අන්තයක්, සැප වේදනාව අන්තයක් දුක් වේදනාව අන්තයක්, අතීතයේ අන්තයක් අනාගතයේ අන්තයක්, නාමයේ අන්තයක් රූපයේ අන්තයක්, මේ අන්ත දැන් වැඩි නොනක් ඕනේ නැහැ. බලන්න අපි ප්‍රතිපදාවන් වශයෙන් අසාගත්ත දේ මේ ආධ්‍යාත්මික ආයතනයට හෝ බාහිර ආයතනයට හෝ වැටිච්ච තැනක නෙමෙයිද බලන්න කියලා. එක්ක බාහිරයෙන් පෙනෙන අරමුණක අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව බලනවා ඇති. එහෙම නැත්නම් බාහිරයේ පෙනෙන, ඇහෙන, දැනෙන දැනගන්න ආධ්‍යාත්මික ආයතනයේ මේ බඳු කියලා අනිත්‍ය බවට දුක් බවට අනාත්ම බවට අසුභ බවට බලනවා. දැන් මේ මාර්ග ප්‍රතිපදාවයි කියලා පණවන තැන නැවත නැවත ඇසුරු වෙන්නේ අන්ත දෙකන. අන්ත දෙක තුල නම් ගවේෂණේ වෙන්නේ. එයින් මිදෙන පිළිවෙතක් එහි නැත්නම් අපට මේ ශාසනය තුල සමතේ හෝ විපස්සනාව එතෙන් ගන්න බෑ. එතනින් පණවන්න බෑ. සතර සතිපට්ඨානෙ එතනින් පණවන්න බෑ. ඒක අන්ත ඇසුරු කළ ප්‍රතිපදාවක්. අපි මේ ශාසනය තුළ අන්තයන්ගෙන් මිදි මැදුම් පිළිවෙතට එන වැඩ පිළිවෙලක් අපිට ඕන කරනවා. මැදුම් පිළිවෙතයි අපි හොයන්නේ. මජ්ජේ මැදුම් පිළිවෙත. එතකොට අපට අපි යහපු අපි වඩපු වැඩපිළිවෙල මේ අන්ත දෙක ඇසුරු වෙලා නැද්ද? අන්ත දෙක ඇසුරු කරගෙන නොවේයිද අපි භාවිතා කරලා තියෙන්නේ කියලා අපි විමසලා බැලුවොත් අපි ගිය ගමන් මග, අපි ඇසූ ගමන් මග, අපි දැනගත්ත ගමන් මගද එබඳු තැනක නම් රැඳිලා තියෙන්නේ? අපි මේ ශාසනික ප්‍රතිපදාවන් පුරනවා කියලා හිතාගෙන හිටියනම් ඒ නිවැරදි වෙන්නේ නැහැ. අපිට මොකක් හරි වඩන්න පුළුවන් ඇති. ඒ භාවිතාව තුළ තදංග වික්කම්බන වශයෙන් කෙලෙස් යටපත් වීමකුත් ඇති. එහෙම පෙනෙන බවකුත් ඇති. හන භාවං ගමේති නැවත හට ගන්නෙ නැති විදිහටම ඒ උපදින ක්ලේශය ගිවා දමන පිළිවෙතක් මා සතු නොවේ නම් මට තාම මේ ශාසනය ලැබුණා යයි උද්දාමයටපත් නොවිය යුතුය. ඒ පිළිවෙත ලැබීමෙන් අනතුරුවමයි අපි යම් සතුටක් ලැබෙනවා නම්, සැබෑ ප්‍රසාදයක් උපදිනවා නම් උපදවා ගත යුතුයි. ඒක નિરાයාසයෙන් උපදීවි. සංසිඳන බව දකිනකොට, පේනකොට ඒක නොසෙල්වෙන ප්‍රසාදයක් වේවි, අවෙච්ච ප්‍රසාදයක් වේවි. ඒ දක්වා අපි අතරමඟ නතර නොවි සොයා යා යුතුයි. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ආදර්ශය අපට දුන්නා. උන්වහන්සේ රජසැප හැරදමා ගියේ ජාතියෙන් තොර, ජරාවෙන් තොර, ව්‍යාධියෙන් තොර, මරණයෙන් තොර, ශෝක පරිදේව දුක්ක දෝමනස්යන්ගෙන් තොර වූ තැනක් හොයාගෙන. ඒ තැන ලැබෙනකන් අතරමඟ සතුටු වුණේ නේ. ආලාර කාලාම උද්දකාරාම පුත්ත තවුස්වරු ළඟ ඒ මඟ වඩලා සිත සමාපත්තියට අටවෙනි සමාපත්තිය දක්වා වැඩුවා. ඒ හිතේ කෙලෙස් තිබුණේ, කෙලෙස් සම්බන්ධය වෙලා තිබුණා නම් කෙලෙස් අනුසයක් විතරයි, අවිද්‍යා අනුසයක් විතර. ඒ හිතේ කෙලෙස් නෑ, දවා දමලා. හැබැයි උන්වහන්සේ සතුටු වුණේ නෑ. මේ මම හොයන සපත නෙමෙයි, මම හොයාගෙන යන නිවන නෙමෙයි, මම මිදෙන්න යන දුකින් මිදීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. තවදුරටත් සොයා යන්න උන්වහන්සේ ගයා සීර්සයට වැඩම කරන්නට පවා තීරණය කළා. එනිසා අපිටත් යම් වැඩපිළිවෙලක් තුල කෙලෙස් තදංග විඛම්බන වශයෙන් යටපත් වන බවක් සංසිඳන බවක් තිබූ පමණකින් එය නිවැරදි ධමයක්ය නිවැරදි පිළිවෙතක් යැයි නොරැවටිය යුතුය. ඒකට හොඳම ආධාරකයේ හැටියට ආධ්‍යාත්මික ආයතනයේ කන්තයක් බාහිර ආයතනයේ කන්තයක් කියලා මේ ධර්ම න්‍යාය හඳුනාගත්තොත් ප්‍රමාණවත්. එතකොට මගේ කර්මස්ථානයේ වැඩෙන්නේ කොතනද? ආධ්‍යාත්මික පැත්ත ඇසුරු වෙලාද බාහිර පැත්ත ඇසුරු වෙලාද? එහෙම නැත්නම් ඒ දෙපැත්ත අතහැරෙන විදිහටද? ඒ දෙපැත්ත ආධ්‍යාත්මික පැත්ත ඇසුරු වෙලා නම් බාහිර ආයතනයේ පැත්ත ඇසුරු වෙලා නම් ඒ මඟ වෙන්න බෑ. මා වඩන පිළිවෙත ආධ්‍යාත්මික හා බාහිර දෙපැත්තම අතහැරෙන වැඩපිළිවෙලක් නම් ඒ ගැන මා යම් සතුටක් වින්දට කමක් නැහැ. ඒ ගැන සැලකිලිමත් වුණාට කමක් නැහැ තවදුරටත්. එතකොට දැන් ඔබට තීරණය කරගන්න පුළුවන් මේ ජීවිතයේ තුල ආ ගමන් මඟ පිළිබඳව නිවැරදි විනිශ්චයක්. බලන්න මේක අවශ්‍යයි ඉස්සෙල්ලාම. අද අපි දකින්නේ ලෝව පුරා යමින් කරන දේශනාවන් තුළ අපි දකිනවා අපි හඳුනාගත්ත අපි අල්ලාගත්ත දෙයකට දෘෂ්ටිවාදයකට අපෙනුත් ටිකක් ලුණු ඇඹුල් ටිකක් එකතු කරගන්නවා විනා හරි දේ හරි මඟ පිළිබඳව නිවැරදි තීරණයකට එළඹෙලා තමන් ළඟ තියෙන දේ වැරදි නම් වැරදි දේ යටහරින්නට එහෙම වෙන්නේ නැහැ. ඒකටම තව ටිකක් එකතු කරගන්න. එහෙම කරන්න බෑ. වැරදි නම් වැරදි. අන්ත දෙක නම් ඇසුරු වෙලා තියෙන්නේ. ඒක දෙවරක් හිතන්න ඕන නේ. මේක මා හොයන මඟ නෙමෙයි. මට යන්න හොඳ මඟක් නෙමෙයි. එකක් අර දාන්න වෙනවා අපිට. එහෙනම් අපි හොයන්න ඕන ඒ දෙපැත්ත අතහරින්නේ කොහොමද? අත ඇරගෙන යන්නේ කොහොමද කියන්නේ? දැන් අපි බාහිරයෙන් කයක් තියෙනවා. මා පිළිබඳව හෝ අනුන් පිළිබඳව හෝ කයක් තියෙනවා. ඒ කය දෙතිස් කුණපයි ධාතුයි නවසිවතිකයි කියලා බලන එක හොඳයිනේ, නරකනේ? හැබැයි බලන්නේ මම හෝ අනුන් කියන සීමාවක නම් ඒ ආධ්‍යාත්මික හෝ බාහිර කියන පැත්තට නම් වැටිලා තියෙයි. එතකොට මේ තුල මට ලබන්න පුළුවන් උපරිම ඵලය මොකද්ද කියන එක හඳුනා ගන්න අපහසු වෙන්න බෑ මගෙන් ඇසු එක පැනයක් වේ. ඒ භාවනා කමඨහන් තුලින් සමතය තුලින් විපස්සනාව තුලින් කොතෙක් දුරට යා හැකිද? දැන් ඒ ආධ්‍යාත්මික පැත්තද බාහිර පැත්තද ඇසුරු වෙලා තියෙන්නේ? ඒ මතද අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභය වැඩෙන්නේ? යන්න පුළුවන් උපරිම දුර තමයි නික්ඛම්බන ධ්‍යාන සමාපatti. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ හැරදමා ගිය දෙයට අතහැර ගිය තැනට යන්න පුළුවන්. ඊට වැඩියක් එහාට යන්න බෑ. මේ ශාසනික වැඩපිළිවෙල තුල තදංග වශයෙන් භාවිතා කළ යුතු තැන් තියෙනවා. වික්ඛම්බන වශයෙන් යටපත් කළ යුතු අවස්ථා තියෙනවා. හැබැයි සමුච්ඡේදයේ ඉලක්ක කරගෙන ඒ උදෙසායි මේ ටික කරන්නේ. සමුච්ඡේද ප්‍රහාණය අරමුණු කරගෙන එතනට යාගන්න ඒ ඒ අවස්ථාවට එන ප්‍රශ්නවලදී තාවකාලිකව යටගහ ගන්න ඕන තැන ක්ලේශය සඳවනවා මතුවෙන්න නොදී. ඊට වැඩියෙන් විනෝදනා පහතබ්බ වැඩි වීරයකින් යට කරලා දානවා. වැඩි වීරයකින් යටපත් කරලා දානවා මතු නොවෙනසෙ. ඒ අවශ්‍යතාවයක් දැනෙනවා සමුච්ඡේදයට යන ගමනේදී. ඊට උපකාර පිණිස මේ වැඩ පිළිවෙල දෙකම භාවිතා කළොත් මේ සාසන. හැබැයි සමුච්ඡේදයේ යනු කුමක්දයි නොදැන එබඳු අරමුණක්ද නොතිබී තදංග වික්ඛම්බන වශයෙන් යම්මගක් වැඩුවා කියලා ඒක මේ ශාසනයේ වෙන්නේ නැහැ. කෙනෙක් හිතන්න පුළුවන් කොහොම හරි කමක් නැහැ සමාධිය අවශ්‍ය කරන්නේ. සමාහිතෝ බිකු යතභූතං පජානාති යනුවෙන් සමාධි භාවනා සූත්‍රයේ බුදුහාමුදුරු වදාළානේ මානනේ සමාධිය වඩා වූ සමාධිය ලද කෙනෙහි යතභූත ඥාන දර්ශනය ලැබේ කියලා. හැබැයි අපි මතක තියාගන්න ඕන බුදුහාමුදුරු මේ අවවාදය කළේ ප්‍රාථමික ලෝකයට නෙමෙයි. සමුච්ඡේද ප්‍රහාණය දක්වා එහෙම නැත්නම් අන්ත දෙක අතහැරෙන ප්‍රතිපදාව හඳුනාගත් කෙනෙකුට දැන් බාධකය මේ ටික. ඒ සඳහා කොහොම හරි කමක් නැහැ. තාවකාලිකව යටපත් කරගෙන සමුච්ඡේද තදංග වශයෙන් යටපත් කරගෙන මේ අවශ්‍යතාවය සඳහා ඕන තරමින් අපිට යමක් කරන්න පුළුවන්. එතකොට කිසි බාධාවක් නැහැ. ඒ සඳහා ඉඩ තියෙනවා. එහෙම නැතුව සමාධිය වැඩුවට යථාභූත ඥාන දර්ශනය පහළ වෙනවා නම් බුදුහාමුදුරුවෝ නෙමෙයි බුදු වෙන්න ඕන. අසිත කාල දේවල ආලාර කාලා බුද්ධ කාරාමකුත් ඒගොල්ලොත් ලැබුවේ සමාධි තමයි. ඒගොල්ලන්ට එහෙම එකක් උන්නේ නෑ. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට ඒ සමාපත්තිම ලැබුවා. උන්වහන්සේටවත් යථාභූත ඥාන දර්ශනයක් ආවේ නෑ නේද? එහෙනම් ඔබට මට එන්නේ කොහොමද? එන්න විදිහක් නෑ. ඒ නිසා අපි දැනගත යුතු දේ දැනගෙනම හඳුනාගත යුතු තැන හඳුනාගෙනම නුවණ ඇතිව සිහි ඇතිව සතෝච සම්පජානෝ සිහි ඇතුවම නුවණ ඇතුවමයි මේ වැඩේ කරන්නේ. මෙන්න මෙතනෙනුයි පහළට වැටෙන්නේ. පහළට වැටෙන තැන පහළට පත බෑවෙන තැන සිහි නුවණ නැතුව පහළ බලාගෙන හිටියා කියලා වැඩක් වෙන්නේ නැහැ. බලද්දිම පහළට වැටෙන. පහළ බලන්න ඕන මෙබඳු අනතුරක් තියෙනවා. මෙබඳු අනතුරකට මෙබඳු අසුබ පිළිකුල් තැනකට වැටෙන්නේ මෙන්න මෙතන සිහි නුවණ නැති වුණොත් නේද? මෙතන සිහි නුවණ නැති වුණොත් වැටෙන්නේ මේ වගේ තැනකට නේද? අන්න මේ ශාසනය වඩන කෙනාගේ නුවණ තියෙනවා. මෙතන සිහි නුවණ බලවත්ව පවත්වන්න උපකාර පිණිස පහළ බලනවා. මෙහි මෙබඳු විසමයි, නපුරුයි, අසුබයි, පිළිකුල් මෙබඳු රූපයට වැටෙනවා. මෙබඳු රූපයක විඥානය පිහිටනවා. මෙන්න මෙතන ප්‍රමාදී වුණොත් එතන අප්‍රමාදී වීම පිණිසයි පහල බලන්නේ. පහල බලමින් නිබඳු තැනකට වැටෙන්නේ මෙතනින් නේද? එයා සිහිනුවන වඩන්නේ එතන නෙමෙයි, බලන තැන නෙමෙයි. එතන බල බල සිහිනුවන පවත්තන්න ඕන වෙන තැනක. මේ ශාසනය වෙනස උකයි. මෙන්න මේ වෙනස තමයි අපි 2560ක් වන බුදුපත සමරන මේ වෙලාවෙවත් මේ අදහස නිරවුල් කරගත්තොත් ඊළඟට වසරේ සැමරුමට කලින් අපට බුදුහාමුදුරුවන්ගේ පිහිට පිළිසරණ ලබන්න බැරි වෙන එකක් නෑ. එනිසා දැන් අපි සොයා බැලිය යුතුයි, විමසා බැලිය යුතුයි මේ පහළ යනු කුමක්ද, ඉහළ යනු කුමක්ද. සිහිනුවන සැබවින්ම පවත්වා ගත යුතු මෙන්න මෙතන සිහිනුවන නැති වුණොත් තමයි මෙබඳු තැනකට වැටෙන්නේ. මෙබඳු තැනකට නොවැටෙන්නයි මෙන්න මෙතන සිහිනුවන පැවැත්මේ යුත්තේ කියලා යම් උපමාවක් අප දැක්වුවා නම් මෙන්න මේ අදහස හොඳින් තහවුරු කරගන්නට ඕන. හොඳට තේරෙනකන්, හොඳට වැටෙනකන් ඒ ගැන කතා කළ යුතුයි. එතකොට අපට මේ ශාසනය තුළ සමත විපස්සනාව යනු කුමක්ද කියන එකට අලුතෙන් අලුත් උන්නේ. සමත වශයෙන් බාහිරයෙන් විපස්සනා වශයෙන් වඩලා ලැබිය හැකි යම් ඵලයක් නැත්නම් ඒ අවසානයේ කොතනද කියන එකත් බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ සතිපට්ඨානය සමත විපස්සනාව පිළිබඳව අපෙන් කරුණු විමසූ නිසා ඒ ගැන තවත් අදහසක් එක්කල යුතු වෙනවා. අපි දන්නවා පින්වතුනි මේ ශාසනය තුළ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා, දුක්ඛ නිරෝධ කරන ප්‍රතිපදාවක් තියෙනවා. ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පනවලා තියෙන්නේ මාර්ග සත්‍යයේ තියෙනවා. මාර්ග සත්‍යයේ ඒ මාර්ගයටයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවටයි මේ ශාසනය තුළ සමත විපස්සනා කියන දෙක මේ ශාසනය තුළ අයත් වෙන්නේ. ඉද වික්ඛවේමිකෝ මේ ශාසනයේ හැටියට කතා කළොත් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවටයි අයත් වෙන්නේ. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ලැබෙන්න විදිහක් නැහැ කෙනෙකුට. ඉතිරි තැන පිළිබඳව නුවණකින් දැනුමකින් තොරව ඒ ප්‍රතිපදාව කුමක් සඳහාද? දුක්ඛ නිරෝධය සඳහා. නිරෝධය ලබන්න නම් සමුදය ප්‍රහාණය කළ යුතු වෙනවා. තණ්හක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිරෝධ. සමුදයයි ප්‍රහාණය කරන්න තියෙනවා. සමුදය ප්‍රහාණය කරන්න නම් කුමක්ද කළ යුතු? සමුදය ප්‍රහාණය වෙන්නේ කොහොමද? දැන් මෙන්න මේ කාරණාවන් පිළිබඳව දැනුමෙන් යුක්ත කෙනෙකුටයි. එහෙනම් මෙන්න මෙහෙම කළොත්, මෙන්න මෙහෙම බැලුවොත් මේ සමුදේ දුර වෙලා නිරෝධේ සාත් වෙනවා නේද කියන පරිපූර්ණ දැනුමකින් යුක්තවයි මේ ප්‍රතිපදාව අපට හම්බ වෙන්නේ. අන්න එතනදී අපට මතු කරගත යුතු අදහසක් තියෙනවා. අපි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කතා කරන තැනක් තියෙනවා. නැවත නැවත බහුලව අහන කතා කරන තැනක් තියෙනවා. ඒ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අපියේ සම්පයෝගෝ දුක්ඛෝ පියේ විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං නලබති සම්පි දුක්ඛං සංකිටේන පංචපාදානක්ඛන්දා දුක්ඛා. දැන් උපදීම දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි. අප්‍රියන්නා එක්වීම දුකයි ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි කැමති දේ නොලැබීම දුකයි. පංච උපාදානස්කන්ධයේ දුකයි කෙටියෙන් කියන්නේ නම්. දැන් අපි මේ සත්‍ය හැටියට අපි කතා කරන තැන නිවැරදිද? ඒක හරිද? විමසා බැලිය යුතු වෙනවා. අපි දන්නවා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට චන්න යමතිතුමා බණක් කියලා දුන්නා. ස්වල්ප බණක් නෙවෙයි. තිබුණු රජසැප, ලැබෙන්නට තිබුණු සක්විති සැප සියල්ල හැරදමා යන්නට තරම් පමණ වූ ධර්මයක් චන්න කියලා දුන්නා. ඒ චන්න කියලා දුන්නේ උපන් හැම සත්වයෙක්ම ඔබ වහන්සේ වගේම හැම සත්වයෝම මේ වගේම මහලු වෙනවා, ජරපත් වෙනවා, දණ්ඩක ආධාරයෙන් වෙවුල වෙවුලා යන්න වෙනවා. මේ උපන් හැම සත්වයාම මේ වගේ ලෙඩ වෙනවා. ඔබ වහන්සේටත් මේකයි තියෙන්නේ. උපන්නේම සත්වයෙක්ම මැරෙනවා. ඒක වෙනස් කරන්න බෑ. ඔබ වහන්සේටත් උරුමයි. චන්න යමතිතුමා මේ ඉපදීම උපන් සත්වයනට අත්වන ඉරණම පිළිබඳව කියලා දුන්නා. සතර පෙර නිමිති දුටු වෙලාවේ ඒ ධර්මයේ අහලයි රජගෙදර හැරලා ගියේ. හැබැයි උන්වහන්සේ බෝරු කුමුල වැඩ ඉඳගෙන අවබෝධ කළේ චන්න කියපු දෙය නෙමෙයි. කුබ්බේ අනනුසුතේස ධම්මස. ඒ අහපු දෙය මේ අවබෝධ කළ දෙයි ලොකුදසක්. එතකොට අපි චතුරාර්ය සත්‍ය කියලා උන්වහන්සේ අවබෝධ කළ දේ හැටියටත් අද අපි කතා කරන්නේ චන්න කියපු දෙය නම් කුබ්බේ අනස්සේස් ධම්මේසු කියන වදන සැබෑ වදනක් වෙන්නේ නැහැ. හැබැයි අපි මතක් කරගත යුතුයි අපිට පටන් ගන්න වෙන්නේ එතන. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ පටන් ගත්තෙත් එතන. මහා නිධාන සූත්‍රයේ පෙර බුදුවරයන් වහන්සේලා පටන් ගත්තේ උතනේ. අනේ මේ ලෝක සත්වයෝ නිදිරනවා, ලෙඩ වෙනවා, නියනවා, සෝක පරිදේව දුක්ඛ දෝමනස්සේනට පත් වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේ බඳු දුකක් මේ ලෝක සත්වයාට උරුම වෙලා තියෙන්නේ? හොයන්න පටන් ගත්තේ එතන. මහා නිධාන සූත්‍ර උපන් නිසයි, උපත භවය නිසා, භවය උපාදානය නිසා, උපාදානයේ තණ්හාව නිසා, තණ්හාව වේදනාව නිසා, වේදනාව ස්පර්ශය නිසා, ස්පර්ශය ආයතන නිසා, සලායතනය නාම රූප නිසා, නාම රූපයේ විඥානය නිසා, විඥානයේ සංඛාර නිසා, සංඛාරය අවිද්‍යාව නිසා. අවිද්‍යාව ඇතොත් ජරා මරණ ශෝක පරිදේය දුක් දුම්නස් ඇත. ජරා මරණ ශෝක පරිදේය දුක් දුම්නස් යම් තැනකද එහි අවිද්‍යාව ඇත. උන්වහන්සේගේ අනුපිළිවෙල අනුගමනය කළ බව පේන. පෙර බුදුරජාණන් වහන්සේලාගේ අනුපිළිවෙල අනුගමනය කළ බව පේන. එහෙනම් අපටත් උතනින් මිදෙන්න බෑ. මේ සත්වයේ පුද්ගලයේ කෙනෙක්ගේ දිරීම පිළිබඳව, ව්‍යාධිය අසුභය පිළිබඳව, අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව බලලා උතනින් මිදෙන්න බෑ. ඒක පටන් ගන්න ඕන තැන තමයි. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේ ලෝක සත්වයාට මෙහෙම උරුම වුනේ? හොයන්න පටන් ගන්න ඕන තැන ඔය. අන්තිමට අවසන් කරන තැන උතන නෙමෙයි, අවබෝධය උතන නෙමෙයි. ඊට වෙනස් වී යුතුයි. එනිසා අපි ඡන්ද කියපු දහමත් එක්ක දුක ආර්ය සත්‍ය ගලපනකොට ඒ නුවණ ඇතුව ඒ දැනුම ඇතුව ගලපන්න ඕන. එතකොට අපිට වරදින්නේ නැහැ. අපි මුලාවටපත් වෙන්නේ, අපි රැවටෙන්නේ නැහැ. එහෙම නැති වුණොත් අපි ලෝකයේ තුල ලෝක පරිශ්‍රණයක් කරලා තියෙනවා. ලෝකයට වඩා විශිෂ්ට ආකාරයකින් ලෝකේ බලලා ඇති. ඒ තුල පුණ්‍යාභිසංඛාරයක් වී ඇත. ඒ සංස්කාරයට අනුව ඉහළ තලයක විඥානයේ පිහිටාව. ජරා මරණ ශෝක පරිදේය දුක් දුම්නස් වලින් නම් නිදහස් වෙලා නැහැ. ඒක ටිකක් කල් දාගෙන ඇති. ඊට වැඩි දෙයක් වෙන්නේ නැහැ. එනිසා අපි මේ කියන අදහස් පෙළ ඒ ආරම්භක තැනේ ඉඳලා අවබෝධඥානයේ දක්වා කොහොමද ගැලපෙන්නේ කියලා නිවැරදිව හඳුනාගත යුතු, නිවැරදිව වටහාගත යුතුම වෙනවා. එහෙම නැතුව අපට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ නැහැ. ඒකයි අපි අර ඡන්න කියු තැනම නම් දුක දකින්නේ. එතකොට ඊට සාපේක්ෂවනේ සමුදය ගැන කතා කරන්න වෙන්නේ, ඊට සාපේක්ෂවනේ නිරෝධය ගැන කතා කරන්න වෙන්නේ, ඊට සාපේක්ෂව නිරෝධගාමී ප්‍රතිපදාවක් ගැන කතා කරන්න වෙන්නේ. එතකොට අපට මේ ශාසනය තුල ඔය මෙන්න මේ දුකයි, මේ සමුදයයි, මේ නිරෝධයයි, මේ මාර්ගයයි කියලා වෙන් කළා පෙන්නලා තියෙනවා. පෙන්නලා දුක් නිරෝධගාමිනී ප්‍රතිපදාව කුමක්ද කියලා පෙන්වන්නේ අයමේවාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ආරේස්ථාංගික මාර්ගයයි ප්‍රතිපදාව හැටියට පෙන්වන්නේ. මොකක්ද ඒ ආරේස්ථාංගික මාර්ගය? සේයතිදං සම්මාදිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. දැන් සම්මා දිට්ඨි ආපහු කතමංචෞසෝ සම්මා දිට්ඨි කියනකොට ආයි කියවෙන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධී ඥානං, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ඥානං. ආය සම්මාදිට්ඨි කියලා කතා කරන තැනත් අර ඡන්න කියපු තැනට ගලපන්න එපා. මෙතන දුක්ඛේ ඥානං වෙනකොට, මේ ප්‍රතිපදාව වෙනකොට දුක පිළිබඳව මීට වඩා ගැඹුරු තියුණු තීක්ෂණ තැනක් හඳුනාගෙන තියෙනවා. නැත්තම් මේක සම්මාදිට්ඨි වෙන්නේ චන්න කියපු දේනම නම් දුක්ඛේ ඥානං කියලා අපි උත්තර කරගන්නේ හබව පරණ තැනටමයි ගිහිල්ලා තියෙන්නේ පරණ ඉසව්වම ඒක සම්මාදිට්ඨිය නම් චන්නටත් උණු සම්මාදිට්ඨිය මාර්ගයේ බුදු වෙන මොහොතේ අවබෝධ කරගත්ත වෙන්න බෑ ඒ සම්මාදිට්ඨියෙන් වෙන්න ඕන සිද්ධාර්ථ බෝධිසත්වය රජසප හැරදමා ගියා වෙන්නේ මොකද අපිට පැහැදිලි මේ අවබෝධය මේ නිවන උන්වහන්සේ ලැබුවේ ඇසතු බුරුකමුල බුද්ධගයා වේ එතන දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධ ඥාන මාර්ග ඥාන කියන තැන ඊට වඩා සුවිශේෂීව දැන හඳුනාගත යුතුයි නේද එය කුමක්දැයි විමසිය යුතුයි නේද කියන ප්‍රශ්නය හදාගන්න. එතකොට අපට අතරමං වීමක් වෙන්නේ සොයා යන්න පුළුවන් අපට එතන හරිදී හරි තැන ලැබෙනකන් හොයාගෙන යන්න පුළුවන්. අන්න ඒ තැනට අදාළවයි අපි මාර්ගය පිළිබඳව ප්‍රතිපදාව පිළිබඳව සමත විපස්සනාව ගැන කතා කරනවා නම් කතා කළ යුතුයි. මේ ශාසනය තුල එතකොට අපි ඒ බඳු වටපිටාවකින් තොරව කොහේ හෝ තැනක අපි සමත විපස්සනාවක් වඩනවා කියලා බැලුවාය කියලා නරකනේ සුභ වශයෙන් නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් සුභ වශයෙන් බලනට වඩා ලෝකයේ තුල හෝ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අසුභ බව බලන එක බොහෝ ප්‍රයෝජනවත්. හැබැයි එහෙම බැලුවා කියලා විමුක්තිය නිවනක් අපේක්ෂා කරන්න එපා කියන එකයි අපි කියන්නේ. ඒක ලැබෙන්නේ. ඒක ලැබෙනවා නම් ලැබෙන විදිහින් අපි කළ යුතුයි. ඒ අදහස තවදුරටත් ඉතාමත්ම නිවැරදිව යම් අදහසක් හිතට ගන්න පුළුවන් විදිහෙන් අපි ගවේෂණයක් කළොත් හැබැයි මේක පරම සත්‍යයක් නෙවෙයි සත්‍යානුලෝමික සත්‍යයට ආසන්න තැන. අපි බලමු අපට පේන යම් තැනක් දිහා. අපි හිතමු අපි මේ විත්‍යක් දිහා බලමු. අපි කතා කරන විදිහට විත්‍ය කියලා අපි දන්න හඳුනන තැනට අපේ අවධානය යොමු කළොත් දැන් මට හැඟීමක් පහළ වෙන්න පුළුවන්. මට විත්‍යක් පේනවා. මම විත්‍යක් දකිමි. තවදුරටත් කල්පනා කළොත් ඒක ඝන බල තද විත්‍යක්. තව ටිකක් හිතන්න පුළුවන් ඒක හරි ලස්සන විත්‍යක්. ඒක අවලස්සන විත්‍යක්. ඊටාත්ම ප්‍රසන්නයි කියලා හිතන්න පුළුවන්. ස්වර්ණයි කියලා හිතන්න පුළුවන්. දුර්වර්ණයි කියලා හිතන්න පුළුවන්. දැන් ත්‍ිටියට සාපේක්ෂව පේනවා. ත්‍ිටියට සාපේක්ෂව බොහෝ විශේෂණ පද එකතු වුණා. දැන් බලමු අපි දැන් මම ත්‍ිටියක් දකිනවා. ත්‍ිටිය පිළිබඳව විශේෂණ පද මෙබඳුය කියන හැඟීම් ගණනාවක් පහළ වුණා. ඒ සත්‍ය මතද ඒ හමු වීම කියලා හොඳින් බලන්න. ඇත්තටම ඔබට ත්‍ිටිය පේනවද කියලා මා විමසීමක් කළොත් ඔබ කියයි සමහරලාට උ මට පේනවා කියලා. මම ත්‍ිටියක් දකිනවා කියලා. එතකොට මා ඔබෙන් විමසුවොත් ගල් ගඩොල් වැලි සිමෙන්ති යකඩ ඔබට පේනවද කියලා. ඔබේ පිළිතුරු ඒවනම් පේන්නේ නැහැ. නැවත මාහෙවොත් එහෙනම් මොනවද ඇත්තටම ඔබට පේන්නේ කියලා සමහර කෙනෙක් බුද්ධියක් මතනේ කියනවා. එතකොට ගල් ගඩොල් වැලිසිමින්තු පේන්නේ නැත්නම් ඇත්තටම ඔබ බුද්ධියක් කියලා මොකද්ද කියලා විමසීමක් කළොත් මා නැවතත් ඇහුවොත් ඇත්තටම ඔබට පේන්නේ මොකද්ද කියලා හොඳින් බලන්න කියලා. ඔබට නුවණක් නැත්නම් ඔබට කියන්න ලැබෙනවා මට පේනවා නම් පේන්නේ වර්ණයම විතර පාට විතරයි පේන්නේ. දැන් බලන්න ඇත්තද කියලා පාට හැර වෙන මොනවත් පේනවද කියලා. වර්ණේ හැර මොනවත් නොපේන්නේ නැහැ. මේක සත්‍යනේ. මේ සත්‍යයට ආසන්නතන සත්‍ය කොට දකින්න එපා. වර්ණයම විතරයි ඇහැට පේන්නේ වර්ණයම විතරයි. මේ අන්තයක් මම මේ කියන්නේ. නමුත් යම් තැනකට එන්න පාරක් වර්ණයම විතරයි. වර්ණයම විතරයි පේන්නේ. වෙන මොකුත් පේන්නේ නැහැ. ඊට යටින් තියෙන කිසි දෙයක් පේන්නේ නැහැ. හොඳයි, දැන් අපි අර බුද්ධියක් දකින්නවා කියන කතාවේදී බුද්ධියක් පේනවා. ඒ බිත්තිය අල්ලලා බලන්න පුළුවන් තදද මුහුදුද කියලා. ඒ බිත්තියට නහය ලං කරලා සිප ගන්න පුළුවන් සුවඳද ගඳද කියලා. දිව ගාලා ඒ බිත්තිය රස බලන්නත් පුළුවන් කියන තැනකින් තමයි අපි හිටියේ. දැන් අපි බලන්න, දැන් ඔබට පේනවා වර්ණයක්. පේන දේ අල්ලන්න පුළුවන්ද කියලා අත තිබ්බ ළඟ තියෙන පොළවට අත තියලා බලන්න මොනවද දැනෙන්නේ ඇත්තටම? පෙනෙච්ච වර්ණයේ ඇල්ලුවද? එහෙම නැත්නම් අතට දැනුනේ මොනවද? තද ගතිය වූ මෘදු ගතිය දැනෙයි, සීතල වූ උණුසුම දැනෙයි. වෙන කිසිවක් ඔබට දැනෙන්න විදිහක් නැහැ. දැන් මේ අතට අහුනේ ඇහැට පෙනෙච්ච දෙයද? අතට අහු උනේ ඇහැට පෙනිච්ච දෙයක්. ඇහැට පෙනිච්ච දේ අතට අහු වුණාද? ඇහැට පෙනිච්ච දේ අතට අහු වුණේ. අතට දැනිච්ච දේ ඇහැට පේන්නේ? තද ගතිය මෘදු ගතිය ඇහැට පේන්නේ? සීතල උණුසුම ඇහැට පේනවා? එහෙනම් ඇහැට පේන වර්ණය අතින් අල්ලන්න බැහැ. ඇහැට පේන රූපය අතින් අල්ලන්න බෑ. අතින් අල්ලුවාම දැනුනේ වෙන දෙයක්. වෙනුණු දෙ නෙමෙයි අතට ආවෙන්නේ. දැන් නාසයේ ලංකලොත් ගඳක් සුවඳකුත් දැනේ. හැබැයි පෙනෙච්ච වර්ණයේ සුවඳද අතට දැනුණු තද ගතියේ සුවඳද ඒ දැනෙන්නේ? ඇහැට පෙනුණු වර්ණයේ සුවඳ නම් දැනෙනවා කියන්නේ තවත් තැනකදී දැනෙන සුවඳ මෙන්න මේ පාටයි. සුවඳට පාටකුත් තියෙන්න වෙනවා. එහෙම නැත්නම් එහෙනම් ඇහැට පෙනෙච්ච රූපයේ සුවඳ නෙමෙයි අපට දැනෙන්නේ. එහෙනම් අතට අහුවෙච්ච තදගතියේ සුවඳ. තදගතියේ සුවඳ නම් දැනෙන්නේ සුවඳක් දැනෙනකොට ඒක තදද මුදුද සීතලද උණුසුමද කියලා කියන්නත් පුළුවන් වෙන්න ඕනේ. එහෙම බෑනේ අපිට. දිවමෙවොත් රසයක් දැනේ. දිවට රසයක් දැනේ. හැබැයි ඇහැට පෙනෙච්ච රූපේ රසය නම් නෙමෙයි. ඇහැට පෙනෙච්ච වර්ණයේ රසය නෙමෙයි. කවුරු හරි කියනවා නම් ඇහැට පෙනෙච්ච රූපේ රසය තමයි දැනෙන්නේ කියලා. රසයක් දැනෙන වෙලාවකත් බලන්න ඒ රසයේ රූපේ මොන පාටද කියලා. එහෙම කියන්න බෑ. රසය දැනෙන්නේ නාසයට දැනුණු ගන්ධයේ රසය. රසය දැනෙනකොට ඒ රසය මේ සුවඳයි කියලා කියන්න පුළුවන්ද? එහෙනම් රසය දිවටම විතරයි. ඒක වෙන ආයතනයකට ගොචර වෙන්නේ නැහැ. අතර දැනුණු පහසේ රසය නෙමෙයි දැන්. දැන් බලන්න එහෙනම් ඇහැට පෙනෙන රූපය වර්ණය වෙන මොකුත් වෙන්නේ. ඒ වර්ණය කනට අහන්න බෑ, නාසයට දැනෙන්නේ නෑ, දිවට දැනෙන්නේ නෑ, හයින් අල්ලන්න බෑ. කනට එන ශබ්දය ඇහැට පේන්නේ, ගඳ සුවඳ දැනෙන්නේ, රස දැනගන්න බෑ, පහස විඳින්න බෑ. නාසයට දැනෙන ගන්ධය ඇහැට පේන්නේ, කනට ඇහෙන්නේ, දිවට දැනෙන්නේ නෑ, කය අතින් අල්ලන්නත් බෑ. දිවට දැනෙනවා රසයක්, රසය ඇහැට පේන්නේ, කනට ඇහෙන්නේ, නාසයට දැනෙන්නේ නෑ, අතින් අල්ලන්න. අතට දැනෙනවා තද ගතිය, මුදු ගතිය, සීතල උණුසුම, ඒක ඇහැට පේන්නේ, කනට ඇහෙන්නේ, නාසයට දැනෙන්නේ, දිවට දැනෙන්නේ. දැන් බලන්න මේ ටික නම් ඇත්ත, මේක නම් ඇත්ත. මේ බඳු ඇත්තක් ඇති තැනක මගේ ජීවිතය පවතින්නේ කොතනද? මගේ ජීවිතය පවත්වන්නේ මං හදාගත්ත ලෝකේ. මොකක්ද හදාගත්ත ලෝකේ? මම හදාගත්ත ලෝකේ තමයි ඇහැට පේන රූප අල්ලන්න පුළුවන්, පාස වෙන්න, ඉබල බලන්න පුළුවන්, හපල බලන්න පුළුවන්, සමහර සමහර රූපත් එක්ක කතා කරන්න පුළුවන්, ඒ රූප ගැන හිතන්නත් පුළුවන්. දැන් මම හදාගත්ත ලෝකය එක ආයතනයකට ලැබෙන අරමුණ අනිත් ආයතන වලිනු විඳින්න පුළුවන්, අත්දකින්න පුළුවන්. හැබැයි දැන් මම මේ කළ සරල නිදර්ශනයේදී මට එහෙම නෙවෙයි කියන්න බැරියක් මතු වුණා. එහෙට පේන දේ නෙමෙයි අතට හුවේ, අතට හුවෙලා දේ නෙමෙයි එහෙට පේන්නේ. නාසයට දැනෙන දේ ඇහැට කනට දිවට කයට හමු වෙන්නේ. නාස් දිවට දැනෙන රසය ඇහැට කනට නාසයට කයට හම්බ වෙන්නේ නැහැ. කයට දැනෙන පහස ඇහැට කනට නාසයට දිවට මනසට හම්බ වෙන්නේ නැහැ. මනසට හමු වෙන අරමුණ ධම්මාරම්මනයි, වේදනා සංඥා, ඒවා ඇහැට කනට නාසයට දිවට කයට හමු වෙන්නේ. එහෙනම් එබඳු ඇත්තක් ඇති තැනක මම හදාගත්ත ලෝකේ රසනාව වඩන්නේ, මෙබඳු සංකල්ප ලෝකේ නම් මම සමතේ වඩන්නේ, සීල සමාධි ප්‍රඥා වඩන්නේ. මේ මිත්‍යා ලෝකයේ තුල, මිත්‍යා ලෝකයේ තුල නම් එබඳු දේ වෙන්නේ. එයට කිව යුතුයි අවිජ්ජා පත්‍ය සංඛාරං. ඒක අපුඤ්ඤාභි සංඛාරයක් නොවෙන්න පුළුවන්, ඒක පුඤ්ඤාභි සංඛාරයක් හෝ ආනෙන්ජාභි සංඛාරයක්. ඊට වැඩි දෙයක් වෙන්නේ නැහැ. එතකොට දැන් වඩා තහවුරුයි අපි මෙතෙක් ඇසූ, අපි මෙතෙක් වැඩු දහම පිළිවෙත කොතනට දායිති? ඒක තවදුරටත් රැකගත යුතුද, අහක දැමිය යුතුද කියන තීරණය ගන්න එක. මෙවන් මිත්‍යාවක් මතනම් ඒ ප්‍රතිපදාව ගොඩ නැගිලා තියෙන්නේ, ඒ සමත විපස්සනාව ගොඩ නැගලා තියෙන්නේ. දෙවරක් හිතන්න එපා, ඒක මග නෙමෙයි, ඒක පිළිවෙත නෙමෙයි, ඒක මේ බුද්ධ ශාසනය නෙමෙයි. එහෙනම් අපි අන්න ඒ සත්‍ය ගවේෂණය, සත්‍ය පරේෂණය සිද්ධ කරලා අපි බඳු තැනකට නොවැටෙන මග පිළිවෙතක් දක්වා අසාගෙන යා යුතුයි. කල්යාණ මිත්‍රාශ්‍රය මේ ශාසනයේ පටන් ගන්නේ දානයෙන්වත් සීලයෙන්වත් භාවනාවෙන්වත් නෙමෙයි, සීල සමාධි ප්‍රඥාවෙන් නෙමෙයි, සමත විපස්සනාවෙන් නෙමෙයි. මේ ශාසනය ආරම්භ වෙන්නේ සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂ ආශ්‍රයෙන් හරිදී අහගන්න ඕනේ. මේ අන්ත දෙකට නොවැටෙන මේ සංඛාර ලෝකයේ තුල ඇත්තක් නෙමෙයි. මවාගත් ලෝකයක විශිෂ්ට නුවණක් නෙමෙයි. මේ සංඛාර ලෝකයෙන් අවිද්‍යා සහගත ලෝකයෙන් අවිද්‍යා මනසින් හදා දුන්නු ලෝකයෙන් මම නිදහස් වෙන්න කොහොමද? එහෙමද ඒ පිළිවෙතයි මා සොයා යා යුත්තේ. එබඳු තැනකයි මගේ පිළිවෙත පූර්ව වේවා ප්‍රතිපදාව වේවා ආදි බ්‍රහ්මචර්යාව වේවා බ්‍රහ්මචර්යාව වේවා සීල සමාධි ප්‍රඥාව වේවා දාන සීල භාවනාව වේවා සැකසෙන්නෙතන. එතකොට ඒ සියලු ප්‍රතිපදාවන් උන්වහන්සේ අනුශාසනා කළේ දුකෙන් නිදහස් වීම උදෙසා, දුකෙන් මිදීම උදෙසා. එනිසා අපි අන්න ඒ හාත්පස වටපිටාව පිළිබඳව හොඳින් ගලපලා මා වඩන භාවිතා කරන දෙය දැන් අපි න්‍යායන් ගණනාවක් කතා කළා. ඒක තැනකට හෝ නොගැලපෙනව නම් ඒ අන්තනං ඇසුරු වෙලා තියෙන්නේ ඒ සංස්කාර අවිද්‍යාව තුලින් හදලා දුන්නු සංස්කාර ලෝකේ නම් ඒ සමත විපස්සනාව සීල සමාධි ප්‍රඥාව ගොඩ නැගෙන්නේ චන්න එමතුතුමා කියු දහමක් තුල නම් අපේ ධර්ම පරිශ්‍රණය තාමත් කරකෙන්නේ. අපි ඊට වඩා වෙනස් සිටිය යුතු වෙනවා. ඊට වඩා වෙනස්ව දුරස්ව විමසිය යුතු. එතකොටයි අපට සත්‍ය සොයාගෙන යන්න මාවතක් ලැබෙන්නේ. දැන් අපි බිත්තියක් කෙනුණා බිත්තිය ඝන බලයි කියලා හිතුවා, බිත්තිය ලස්සනයි කියලා හිතුවා, අවලස්සනයි කියලා හිතුවා, ස්වර්ණයි කියලා හිතුවා, දුර්වර්ණයි කියලා හිතුවා. දැන් ওই බිත්තිය අනේ අනිත්‍යයි, ඌව කැඩිලා බිඳිලා වෙනස් වෙලා දිරලා යන දේවල්, මහා පොළොවට පස්සෙලා යනවා, අලු දූවිලි බවට පත්වෙලා යනවා. මේ විදිහට බලන්න පුළුවන්. හැබැයි අනිත්‍ය බිත්තියක් මත. බිත්තිය යනු කුමක්ද? වර්ණයද? නොපෙනෙන ගල් ගඩොල් වැලිසි මිනිතිද? විසඳාගත යුතුයි. බිත්තිය යනු කුමක්ද? එතන තමයි අපට මේ ප්‍රතිපදාව ගොඩනගන්න වෙන්නේ. එතනට එනකොට අන්ත දෙකෙන් මිදෙන පිළිවෙතේ තුල හම්බ වෙනවා විශිෂ්ට දර්ශනය. ඒ තුල යෙදෙනවා අපට කවදාවත්ම බාහිරේ තියෙන රූපයක් දකින්න බෑ. අපි හිතාගෙන ඉන්නවා බාහිරේ තියෙන රූප පේනවා, බාහිරේ තියෙන ශබ්ද ඇහෙනවා, බාහිරේ තියෙන ගන්ධයි දැනෙන්නේ, බාහිරේ තියෙන රසයි දැනෙන්නේ, බාහිරේ තියෙන පහසකුයි විඳින්නේ, බාහිරේ තියෙන දේවලු දැනගන්න. ඒක මිත්‍යා ලෝකයේ තුල ගොඩ නැගෙන සංකල්පයක්. සත්‍ය එය නොවේ. සත්‍ය එය නොවේ. අන්ත දෙකෙන් මිදෙන පිළිවෙත හමු වුණොත් ඒ පිළිවෙත තුල ඔය මිත්‍යාව බිඳ වැටෙන්න ඕන. අන්ත දෙක අතහැරෙන්න ඕන. අන්ත දෙක තුල අනිත්‍ය දුක ආත්මය අසුභය සමත විපස්සනාව යොදන්න බෑ. එහෙනම් දැන් අපිට අර ඉස්සෙල්ලා බැලුව විමර්ශනේ අපි කිව්වා සත්‍ය නෙවෙයි, සත්‍යට ආසන්නයි. අපි සත්‍යම බැලුවොත් මට වර්ණේවත් බාහිරයේ තියෙන වර්ණේවත් පේනවා කියලා හිතන තාක්කල් බාහිරයෙන් වර්ණයකුත් තියෙනවා, වර්ණය පේන මමද ඉන්නවා. බාහිරයෙන් වර්ණයක් තියෙනවා, තියෙන වර්ණය මට පේනවා. මේ ආත්මහ ආත්මනීයදේ මම හෝ මමහ මගේ මම ඉන්නවා, මට අයිති දේ තියෙනවා, මට පේන දේ තියෙනවා. ඒකයි එතන සත්‍ය නෙවෙයි කියලා කිව්වේ. එහෙම බලන තාක් බාහිරයේ පේන්නේ, බාහිරයේ අන්තය. ඒක සුභ වශයෙන් බලන්න පුළුවන්, අසුභ වශයෙන් බලන්න, ආත්ම වශයෙන් බලන්න පුළුවන්, අනාත්ම වශයෙන් බලන්න, සුඛ වශයෙන් බලන්න පුළුවන්, දුක් වශයෙන් බලන්න පුළුවන්, නිත්‍ය වශයෙන් බලන්න පුළුවන්, අනිත්‍ය වශයෙන් බලන්න. කොහොම බැලුවත් වැරද්ද වැරද්ද. ඒකේ හොඳ නරක කියන දෙපැත්තක් තියෙන්න පුළුවන්. යහපත අයහපත කියලා දෙපැත්තක් තියෙන්න පුළුවන්. කුසලයේ අකුසලයේ පිනපව කියලා දෙපැත්තක් තියෙන්න පුළුවන්. ඒවා ඔක්කොම සාසව පුණ්‍ය භාගය උපදිවේ පක්ක. ඒ ගණේටයි වැටෙන්නේ. එතකොට අපිට බාහිරයේ තියෙන වර්ණය පේනවාද නොවේය කියන තැනකට යාවිදී එහෙනම් මොකද්ද වෙන්නේ? එකින් එකට ප්‍රශ්න කර කර උත්තර හොය හොය යාවිදී. එකින් එකට ප්‍රශ්න කර කර උත්තර හොය හොය යාවිදී. එතකොටයි හම්බෙන්නේ සොයන්නාට ලැබෙන. දැන් අපි ගතවොත් ගහේ ගෙඩි තියෙනවා. මට රස විඳින්න බෑනේ. බිමටත් වැටිලා තියෙනවා. රස දැනෙනවා. අතට ගත්තා. රස දැනෙනවා. ඇහැට ලං කළා. රස එන්නේ නෑ. නහයට ලං කළා. රස දැනෙනවා. රස විඳින්න නම් රසයක් දැනෙන්න නම් ක්‍රමයක් තියෙනවා ඒක විඳින්න. ගෙඩි තිබුණු තරමකට රස විඳින්න බෑ. ගෙඩි තිබුණට රස දැනෙන්නේ නෑ. එහෙනම් දිවකුත් ඕන. දිව තිබුණත් ගෙඩි නැත්තම් රස විඳින්න බෑ. දිවයි ගෙඩි දෙකම තියෙනවා රස විඳින්න බෑ. නිර්වින්දනය වෙලා. විඥානය පිහිටලා නැහැ. දැනෙන්නේ රස. විඳින්න බෑ රස. එහෙනම් රසයක් විඳින්න නම් දිවත් ඕන, ගෙඩියත් ඕන, හිතත් ඕන. මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් හෝ අඩු නම් විඳින්න බෑ. මේ තුන්දෙනා අඩු වැඩි නැතුව සමසමව එක්ුණොත් ඒකට අපි කියන ස්පර්ශ කියලා. තින්නම් සංගතිකස්. මේ තුන්දෙනා සාමූහික වුණොත් තුන්දෙනා එකතු වෙච්ච තැන පස්සපච්චය වේදනා මට විඳිනයක් විඳිනවා. ඒකට එතකොට මට රසයක් විඳින්න තැනක් හම්බ වුණේ ස්පර්ශය. පස්සපච්චය මේ තුන්දෙනාගේ එක්වීමෙන්. එතකොට තුන්දෙනා එකතු වෙලා තුන්දෙනාටම අයිති නැති තුන්දෙනා තුලම නොතිබුණු අලුත් දෙයක් හදලා තියෙන විදිහ. පෙර නොතිබීම හටගන්න. උදාහරණයක් ගත්තොත් අපි රසයි කියනොත් ඒක, නිරසයි කියනොත් ඒක, මිහිරේ අමිහිරේ කියන තේක, ගුණයි අගුණයි කියන තේක. ඒ ඔක්කොම කතා කරන්නේ තේක. දැන් තේක සීනිද? තේක තේකොළද? තේක උණු අතුරද? තේක සීනේ කිව්වොත් වැරදි. තේක තේකොළයි කිව්වොත් වැරදි. තේක උණු අතුරයි කිව්වොත් වැරදි. තේක සීනි වල තිබුණා කිව්වොත්, තේක තේකොළ වල තිබුණා කිව්වොත්, තේක උණු අතුර තිබුණා කිව්වා ඒත් වැරදි. එතකොට තේක සීනිවත් තේකොළවත් උණු අතුරවත් නොවේ, විවාදයක් නැහැ. සීනි වල තේකොළ වල උණු අතුර වල තිබුණෙත් නැහැ. හැබැයි තේකක් අපිට ලැබිලා නැද්ද විඳින්න? තේකක් ලැබිලා තියෙනවා. එතකොට තේක කොහේ තියලා දාවේ? සීනි වල තියලාවද, තේකොළ වල තිබුණාද, උණු අතුර වල තිබුණාද? එහෙනම් සීනිද තේ, තේකොළද තේ, උණු අතුරද තේ? ධර්මතාවයක් පෙනෙයිද? මේ හේතු තුනටම අයිති නැති, මේ හේතු තුන තුලම නොතිබුණු, ඒත් මේ තුන් දෙනාගේ එකතුෙන් ඔවුන් තුල නොතිබුණු, ඔවුන්ට අයිති නැති දෙයක් හදලා නැද්ද අපට විදිහට? අපිට රසයි නිරසයි මිහිරි අමිහිරි ගුණයි අගුණයි කියන දෙයක් හදලා තියෙනවා. හේතුවට අයිති නැහැ. හැබැයි හේතුන්ගෙන් තොරව හටගන්නේ නැහැ. හේතුන්ගේ එක්වීමෙන් හේතුවට අයිති නැති, හේතුව තුල නොතිබුණු අලුත් යමක් හදලා තියෙනවා. හේතුවයි ඵලයයි වෙන් කරන්න නම් බෑ. තේක වෙනම, සීනි තේකුළුණු අතර වෙන් කරන්න බෑ. හේතු ඇති කලෙහි, හේතු ඇති තැනම පෙර නොතිබුණු යමක් අපට වින්දනයට හම්බ වෙලා තියෙනවා. හේතු නිසා මෙබඳු ඵලයක් හට ගන්න පුළුවන් බව තියෙනවා. හැබැයි ඵලය ආපහු හේතුවට බෙදන්න බෑ. තේක සීනි වලට, තේක තේකොළ වලට, තේක උණු අතුර වලට කියලා බෙදන්න බෑ. මෙහෙ නිසා මෙහෙ හට ගන්න පුළුවන්. ආපහු ඵලය හේතුවට බෙදන්න යන්න බෑ. ඒවට අයිති කරන්න බෑ. ඇහැ රූපේ චක්කු විඥානය නිසා දැකීමක් වෙන්න පුළුවන්. හේතුවට අයිති නැති, හේතු තුල නොතිබුණු. අපට අවිෂය කාරණාවේ දෙන්නේ ඔතන. ඇහෙන්න පුළුවන් කනට ශබ්දයට, සෝත විඥානයට අයිති නැති, හේතු තුල නොතිබුණු. ගන්ධයක් දැනෙන්න පුළුවන් නාසයට, ගන්ධයට, ගාන විඥානයට අයිති නැති, හේතු තුල නොතිබුණු. රසයක් දැනෙන්න පුළුවන් දිවට, ගෙඩියට, හිතට අයිති නැති, හේතු තුල නොතිබුණු. කරනොතිවීමට පහසක් දැනෙන්න පුළුවන්, ඒක කයවත්, කයට ගැටිච්ච පොට්ටබ්බේවත්, කය විඥානේවත් නෙවෙයි. ඒවට අයිති දෙයක් නෙවෙයි. කරනොතිවීමට. හැබැයි අපි නොදන්නා දේතන. දැන් අපට දැකීමක් වෙනකොටම අපි අරෙහි තියෙන නිත්‍යයි පේන්නේ. එතකොට අපි තේක සීනි කිව්වා වගේ, තේක තේකොළයි කිව්වා වගේ, තේක උණු අතුරයි කිව්වා වගේ, මේ තුන්දෙනාගේ එකතුව නිසා දිව නැත්තම්, ගෙඩි නැත්තම්, හිත නැත්තම් වින්දනයක් හම්බ වෙන්නේ. හැබැයි මේ තුන්දෙනාගේ එකතුවෙන් තුන්දෙනෙක් එක් වෙලා හදපු දේ, තුන්දෙනෙකුගේ සාමූහිකත්වයෙන් නිපදවපු දේ එක්කෙනෙකුට අයිතිය පැවරුවොත් ඒක ලොකු වරදක්. අපි හැම මොහොතකම මේ වරද කරනවා. දකිනකොටම අරහේ තියෙනවා, ඇහෙනකොට බාහිරේ තියෙනවා, දැනෙනකොට ඒ සුවඳ අතලින් ආවේ, රසයක් විඳිනකොට අරකින් ආවේ, ගෙඩියෙන් ආවේ. එතකොට අපි හැමතිස්සෙම අන්තයට යනවා. ඵලය හේතුවට අයිති වූවක් කොට දකින්න. දකින්නේ රූපයයි, අහන්නේ ශබ්දයයි, දැනෙන්නේ ගන්ධයයි, දැනෙන්නේ රසයයි, දැනෙන්නේ පහසයි, ඒක බාහිරයට අයිතියි කියලායි දැනෙන. මෙන්න මේ දැක්ම යම් තාක්ද ඒ තාක් අපි සැසරි. වෙන මොකුත් ඕනේ නැහැ. ඒ ප්‍රමාණවත්. චේතේති පකප්පේති අනුසේති. න චේතේති න පකප්පේති අනුසේති. අනුසේ වශයෙන් ඕ බාහිරයක් තියෙනවා කියන පුංචි සල්ප දැනුම ඇති විඥානයේ පිටන් විඥාන ස්ථිතියක් වෙන්න එහෙනම් දැන් අපිට ඕන සමත විපස්සනා මාර්ගයේ ප්‍රතිපදාව මෙන්න මේ අපේ ජීවිතයේ වෙනසක් කරගන්න. අපි දකින විදිය, අපි අහන විදිය, අපට දැනෙන විදිය, අපි දැනගන්න විදිය වෙනස් කරගන්න. මේ තුල යථාර්ථයක් හෙව්වා කියලා මේ දකින අහන දැනගන්න සීමාවේ යථාර්ථයක් හෙව්වා කියලා ඒක පුඤ්ඤාභි සංඛාරයේ ආනන්ජාවි සංකාරයේ දක්වා යන්න පුළුවන්. ඒත් ඒ විමුක්ති මඟ දුක් නිරෝධ කරන ප්‍රතිපදාව නුයි. ඒ දුක් නිරෝධ කරන ප්‍රතිපදාව නම් වූ සමත විපස්සනාවෙහි යෙදিলা නැහැ. සීල සමාධි ප්‍රඥාවෙහි යෙදিলা නැහැ. එනිසා දැන් අපිට හොයාගන්න වෙයි මෙන්න මේ දෙපැත්ත අතහැරලා මේ දකින අහන දැනෙන දැනගන්න තැන නැවත අන්ත දෙක ඇසුරු නොවන විදිහේ දහමක් නේද අපිට ඕන. එබඳු දහමක් නොලැබී එබඳු මඟක් අසාගන්නේ නැතුව සමත විපස්සනාවක් ගැන කවර කතාවක්. මේ ගැනයි අපි සිටිය යුත්තේ, විමසිය යුත්තේ. අන්ත දෙක අතහැරෙන විදිහේ වැඩපිළිවෙලක් අපි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අහගෙන අහගත්ත පමණකින් කළ යුතු ප්‍රතිපදාවකු නෙමෙයි මේ ප්‍රතිපදාව. මේ ශාසනය එව කරව නොවේ. එව බලව ඒහි පස්සික. අද තියෙන්නේ අපිට එව කරව පැවරුම දෙනවා, කමඨහන දෙනවා. අපි වඩනවා. දැන් මම දන්නේ නැහැ මේකෙන් මොනව වෙනවද කියලා. කොතෙක් දුර යන්න පුළුවන්ද කියලා. මගෙන් ඇසූ ප්‍රශ්න තුල ඒ අදහස තියෙනවා. ඒ කමඨහන් වලින් යාහයක දුර. මේ ශාසනය තුල මග පිළිවෙත හරියට අහගෙන ඒක නුවණින් විමසලා හඳුනාගත්ත කෙනෙකුට බුදුගුණ භාවනාව රහත් ඵලයේ දක්වා ප්‍රමාණ. මා කියනවනේ මේ සංයුක්ත නිකායේ බුද්ධානුස්සතියෙන් පටන් අරගෙන රහත් ඵලයේ දක්වා මග කියලා ඇති. මෛත්‍රියෙන් පටන් අරගෙන රහත් ඵලයේ දක්වා මග කියලා ඇති. අසුභ කමඨහන රහත් ඵලයේ දක්වා මග කියලා ඇති. එහෙම සූත්‍ර තියෙනවා. හැබැයි ඒ දැනගත්ත කෙනාට අහගත්ත කෙනාට අහගෙන අහගත් පමණකින් ඒක ගන්න බෑ. ඒක ගත්තොත් වැරදි. ගිනි පෙට්ටිය තිබුණාට ගිනි පූර නැත්තම් ගිනි උපදවන්න බෑ. ගිනි පූර තියෙනවා, පෙට්ටිය නෑ. ගිනි උපදවන්න බෑ. ගිනි පූරයි පෙට්ටියයි දෙකම තියෙනවා, එකට හප්පන්නේ නෑ. ඒ ගිනි උපදින්නේ. ගිනි කූරයි පෙට්ටියයි දෙකම තියෙනවා, හප්පනවා වැරදි විදියට. බෙහෙත් ටික ගැලවිලා යනවා, පෙට්ටිය කැඩිලා යනවා, ඉරිලා යනවා. ගිනි උපදින්නේ. දැන් ගින්න උපදින්න නම් පෙට්ටියක් තෝන, කූරක් තෝන. ඒ කූරක් පෙට්ටියක් දෙක හරි අංශකයට එකට හප්පන්නවා. හැප්පුවොත් ගින්න උපදිනවා. එතකොට මේ ශාසනය තුලත් සම්මා දිට්ඨිය යනු ගින්න ප්‍රත්‍ය දෙකයි. ද්වේ හේතු ද්වේ පච්චේ ප්‍රත්‍ය දෙකක් තියෙනවා. ඒ දෙක දක්වලා තියෙන්නේ පරතෝ ഘോഷය හා යෝනිසෝ මනසිකාරය කියලා. පරතෝ ഘോഷය කියන තැන කාරණා දෙකක් කියවෙනවා. සත්පුරුෂ ආශ්‍රය හා සද්ධර්මය. යෝනිසෝ මනසිකාරය කියන තැන යෝනිසෝ මනසිකාරය හඳුනාගෙන ඒ යෝනිසෝ මනසිකාරය හා ධම්මානු ධම්ම ප්‍රතිපදාව කියන අංග දෙක කියවෙනවා. විස්තර වශයෙන් ගත්තහම සෝතාපන්න අංග හතර. කල්‍යාණ මිත්‍රාශ්‍රය, ධර්මාශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරය, ධම්මානු ධම්ම ප්‍රතිපදාව. මේක නිකම්ම නිකං වැඩපිළිවෙලක් වෙන්න බෑ. සෝතාපන්න අංගයක් කොට වෙන්න ඕන. සෝතාපන්න අංගයක් කොට වෙන්න. එතකොට ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව අපට ලැබෙනවා පිටකය තුල අවස්ථා දෙකකින්. තුන්තුන් කියවලා ඇති සතිපට්ඨානේ, සතර සම්‍යප්පදන් වීරිය, සතර සම්‍යප්පදන් වීරිය වැඩෙනකොට සතර ඉදිපාද, සතර ඉදිපාද වැඩෙනකොට පංච ඉන්ද්‍රිය, පංච ඉන්ද්‍රිය වැඩෙනකොට පංච බල, පංච බල වැඩෙනකොට සප්ත බොජ්ජංග, සප්ත බොජ්ජංග වැඩීමෙන් අනතුරුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පණවූක තැනකුත් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මත පිහිටලා ඒ සම්මා දිට්ඨිය මත පිහිටලා සතිපට්ඨානේ වැඩෙනකොට සතර ඉද්ධිපාද වැඩෙනවා, සතර ඉද්ධිපාද වැඩෙනකොට සතර සම්‍යප්පදන් වීරිය වැඩෙනවා, සතර සම්‍යප්පදන් වීරිය වැඩෙනකොට පංච ඉන්ද්‍රිය පිරෙනවා, ඉන්ද්‍රිය ධර්ම පිරෙනකොට බල ධර්ම වැඩෙනවා, බල ධර්ම පිරෙනකොට බොජ්ජංග ධර්ම, බොජ්ජංගයන්ගෙන් අවසන් කළා කියන්නේ. එතකොට ඒ ගමන් මග අපේ, ඒ ගමන් මග අපිට තියෙනවා. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාව මාර්ගය උපදවාගෙන, ලෝකෝත්තර මග උපදවාගෙන උපන් මග වඩන අවධියක් තියෙනවා. සෝතාපන්න මාර්ගයේ සිට රහත් ඵලය දක්වා එක බොජ්ජංග ධර්මයන්ගෙන් අවසන් වෙනවා. ඒ උපන් මගමයි වඩන්නේ ප්‍රතිපත්තහන වශයෙන්. ඊළඟට තියෙනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව. තාම සම්මාදිට්ඨිය ලෝකෝත්තර මග ඉපදිලා නැහැ. දර්ශන ඥානය පහළ වෙලා නැහැ. ඒ දර්ශනය සම්මාදිට්ඨිය උපදවා ගැනීම උදෙසා යන පිළිවෙතක් තියෙනවා. ඔන්නෝ අවස්ථා දෙක තමයි ප්‍රතිපදාව, పూర్ව ප්‍රතිපදාව, බ්‍රහ්මචර්යාව, ආදි බ්‍රහ්මචර්යාව කියලා දෙකට බෙදෙනවා. මාර්ගයේ උපදවාගෙන සෝතාපන්න මාර්ගයේ ඉඳලා අරහත් ඵලයේ දක්වා වඩන අවධිය ප්‍රතිපදාව හෙවත් බ්‍රහ්මචර්යාව කියලා කියනවා. ඒ ප්‍රතිපදාව බ්‍රහ්මචර්යාව උපදවා ගැනීම සඳහා යම් පිළිවෙතක් ඇත්නම් ඒකට කියනවා පූර්ව ප්‍රතිපදාව හෙවත් ආදි බ්‍රහ්මචර්යාව. ඔය ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන වචනය ඔය දෙපළටම යොදනවා. ඒ දෙපළෙම කිරණ භාවිතාව ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන නමින් කියවෙනවා. එතකොට අපි ඒ කෙනාට සාපේක්ෂව ප්‍රතිපදාව හඳුනාගත යුතු වෙනවා. ඒක පූර්වද ප්‍රතිපදාව බ්‍රහ්මචර්යාවද ආදි බ්‍රහ්මචර්යාවද කියන එක බෙදා වෙන් කරගත යුතු වෙනවා. මග උපදවාගෙන උපදවාගත් මග වඩන කෙනෙකුට නම් අපිට කතා කළ යුත්තක් නැහෙනේ. ඒක යදන්නවා පරප්‍රත්‍යින් තොරක්. එයාට කාගේවත් තිහිටක් ඕනේ නැහැ. එයා දන්නවා යනවා. ඊට මෙහා කෙනෙකුට තමයි කාගේ හරි උදව්වක් ඕන වුණොත් ඕන වෙන්නේ. එතකොට ධර්මානුධම්ම ප්‍රතිපදාවක් ඕන සෝතාපන්න අංගයක් හැටියට වඩන්න අපිට මාර්ගය උපදව ගන්න. මාර්ගය උපදින විදිහේ වැඩපිළිවෙලක්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදින විදිහේ වැඩපිළිවෙලක්. එබඳු වැඩපිළිවෙලක අපට යෙදෙන්න බෑ. අපට යෙදෙන්න බෑ ඊට මෙහායින් තියෙන අංගය පිරිලා නැත්තම්. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන දෙපැත්ත නොහඳුනාගත් කෙනෙකුට සෝතාපන්න අංගයක් වූ ධම්මානුධම්ම ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ නැහැ. ධම්මානුධම්ම ප්‍රතිපදාවක් හම්බ වෙයි ඒක සෝතාපන්න අංගයක් වෙන්නේ. ආදි බ්‍රහ්මචර්යාවට හෝ බ්‍රහ්මචර්යාවට අනුව කර කුසල ප්‍රතිපදාවක් පුණ්‍ය ප්‍රතිපදාවක් වඩන්න පුළුවන්. ඒ නූපන් මග උපදින විදිහේ සෝතාපන්න අංගයක් කොට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන්නට නම් යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය පිළිබඳව වෙන් කරගත යුතුයි. ඒ වෙන් කර ගැනීම ඉතාමත්ම සියුම් තීක්ෂණව ඒ වෙදා ගැනීම කරන්නේ. මොකද ලෝකයට සාපේක්ෂව යෝනිසෝ අයෝනිසෝ මනසිකාරයක් අපට දකින්න පුළුවන්. සතර අපායේ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක පිණිස පවතින කර්ම චේතනාවේ නම් ඒවට අපුඤ්ඤාණ සංඛාර කියන්න පුළුවන්. මනුස්ස ලෝකයේ වුණත් යම් යම් දුක් විපාක ඇති කරවන කර්ම සංඛ්‍යාත චේතනාවේ නම් ඒවාටද අපුඤ්ඤාණ සංඛාර කියන්න හැකියි. දිව්‍ය මනුස්ස බ්‍රහ්මාදී සුගතිය තුල ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක ඇති කරවන යම් කුසල චේතනාවක් වේ නම් ඒට පුඤ්ඤාභි සංඛාරයයි කියන්නේ. ඊටත් එහාට ගොස් ආනෙන්ජාභි සංඛාරයයි සතුටු විය හැකි. හැබැයි ඒ යෝනිසෝ අයෝනිසෝ මනසිකාරය ලෝකෙට සාපේක්ෂයි. අපි යෝනිසෝ අයෝනිසෝ මනසිකාරයේ සෙවිය යුත්තේ සාසවා පුඤ්ඤභාගයා උපදීවේ පක්හා යම් තැනක් ආශ්‍රව සහිතනම් පුණ්‍ය පක්ෂේතනම් ප්‍රතිසන්දිය ඇති කරවන සුළුනම් එක පින් වෙන්න පුළුවන්, පව් වෙන්න පුළුවන්, ආනෙන්ජ වෙන්න පුළුවන්. ඒ සියල්ලම අත්හල යුතු නොමෙනෙහි කළ යුතු අයෝනිසෝ ගණයට හඳුනාගත යුතු වෙනවා. යෝනිසෝ කියන වචනයේ පරමාර්ථ වශයෙන් ඉදිරියෙන්ම හඳුනාගත්තාම මේ පුඤ්ඤ අපුඤ්ඤ ආනෙන්ජ කියන තුනටම නොඇටෙන සංඛාර නිරෝධ කරන කර්මක්ෂය පිණිස පවා. සුදුද නොවූ කළුද නොවූ කර්මක්ෂය පිණිස පවත්නා මනසිකාරයක් දක්වා ඒ හඳුනාගෙන තිබිය යුතු. ඒ කියන්නේ අර අන්ත අතහැරෙන විදිහේ මනසිකාරයක්. අන්තයක පිහිටලා අන්ත තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලීමක් නොවිය යුතු. අන්න ඒ තරමට ජෝතිසෝයනස මනසිකාරය හඳුනාගත්ත කරාට සෝතාපන්න අංගයක් කොට ධම්මානුදම් ප්‍රතිපදාව පූර්ව ප්‍රතිපදාවක් කොට වැඩි හැකියි. ඒ නුවණ ඒ දැනුම සද්ධර්මයෙන්ම ලැබිය යුතු වෙනවා. එවදු සද්ධර්මයක් කල්‍යාණ මිත්‍ර ඇසුරින්ම ලැබිය යුතු වෙනවා. මේ දෙපැත්ත ගිනි පෙට්ටියයි කූරයි වගේ පරතෝගෝසයක් යෝනිසෝ මනසිකාරයක් මේ දහමට අනුවම දහමටම ගලපමින් මනස මෙහෙවලා තමා විසින්ම හඳුනාගත යුතු වෙනවා. මෙහෙම හිතුව මෙහෙම වෙන්නේ කළොත් මෙහෙම සිහි කළොත් මෙහෙම දැක්කොත් ඇහුවොත් දැනුනොත් දැනගත්තොත් මේ උපන් ආශ්‍රව අකුසල් කෙලෙස් වැඩෙනව උපදිනවනේ. උපන් ආශ්‍රව අකුසල් කෙලෙස් වැඩෙනවනේ. මෙහෙම හිතුවොත් මෙහෙම බැලුවොත් මෙහෙම සිහි කළොත් මෙහෙම දැක්කොත් මෙහෙම ඇහුවොත් මෙහෙම දැනුවොත් මෙහෙම දැනගත්තොත් මෙහෙම මෙනෙහි කළොත් මේ නූපන්න ආශ්‍රව කුසල් කෙලෙස් උපදින්නේ නැහැ. උපන්නා වූ ආශ්‍රව කුසල් කෙලෙස් ගෙවි යනවා නේද? නූපන්න කුසලයේ උපදිනවා නේද? උපන්න කුසලයේ වැඩෙනවා. ඒක අනුන්ගේ පැවරුමක් නෙමෙයි. තමන්ටම විශේෂ දැනුමක් වෙනවා. මම තියාගෙන ආකාරයෙන් හිතුවට වැඩක් වෙන්නේ නැහැ. මෙහෙම හිතන්න මෙහෙම මෙනෙහි කරන්න කියන කමඨහනක් තියෙව්වට ඒක භාවනාවක් වෙන්නේ නැහැ. තමන්ටම දැනුමක් නොලක් ඉන්නවනම් මෙහෙම කළොත් මෙහෙම වෙනව නේද? මෙහෙම වුණොත් මෙහෙම වෙනව නේද? මේ දෙපැත්ත පිළිබඳව තමන්ට එන්න ඕනේ. ඒහි පස්සේ පිටුවේ. එතකොට තමන් දන්න තමන් දකින මගට යන්නේ නිතරම දහමේ නිසක වෙමින් ප්‍රතිපදාවේ නිසක වෙමින් තමා තුළ රාග ද්වේෂ මෝහ සංසිඳෙන බව දකිමින් ආශ්‍රව ගෙවෙන බව දකිමින් යන ගමනක් වෙනවා. විශ්වාසය මත ඇදහිල්ල මත එහෙම කළොත් එහෙම වෙයි. අනේමාර්ථය සම්භාව්‍ය ක්‍රියාවක් නෙවෙයි මේ ප්‍රතිපදාව. ඉතින් එවළු වැඩ පිළිවෙලක් තුළ අපි හික්මෙන්න උත්සාහ කරමු. ඒ සඳහා නිවැරදි දහමක් සොයා ගන්නට සොයා යන්නට මේ හැමට 2560ක් සපුරෙන මේ බුද්ධ ජයන්ති වසර තුල ඒ සත්‍ය සොයාගෙන ඒ සත්‍ය වඩා මේ සසර දුක ඉක්මවන්නට මේ හැම දෙනම භාග්‍යවන්ත වූ වාසනාවන්ත වූ වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමි.